නෑ අහගන්න දේව තමයි තියෙන්නේ. අපේ ආයතන වැඩ කරන හැටි ආයතන වලින් වෙන්නේ මොනවද? ඒක තමයි නිතර නිතර බලන්න තියෙන්නේ. තමන් කොයිලායි බැලුවත් කරන්නේ ආයතනයක් පාවිච්චි කරන එක. නේද? ආයතනයක් වැඩ කරන එක තමයි මේ හිතනවා කියන්නේ. හිතක් හැදෙනවා කියන්නේ ආයතනයක් වැඩ කරනවා නේද? එහෙනම් මොනවා හරි දැක්කා කියන්නේ ඉතින් දකින්න හිතක් හැදුවා. මේ මොනවා හරි දැනුවත් වුණා ඇහැ නිසා. ඒකට අපි කියනවා දකින්නයි කියලා. දැන් කන නිසා මොනවා හරි දැනුවත් වුණා අහනවා කියලා කියනවා නේද? සද්දයක් ඇහුවා. නාසය නිසා දැනුවත් වුණා නම් ඒ ගඳ සුවඳක් දැනගත්තා. දැනීම ඊළඟට දිව නිසා රසක් දැනුනායි කියන්නේ ඒකට හිතක් හැදුනා රසක් දැනෙන්න. ඒ පිළිබඳව දැනුවත් වෙනවා. කයට ස්පර්ශයක් වුණා කියන්නේ ඒ නිසා දැනුවත් වීමක් වුණා. හුලඟක් වදිනවද? ප්‍රශ්නයක් දැනෙනවද? ප්‍රීතියක් තියනවාද? ඒ කය නිසා වෙන දැනුවත් වීම කාය ආයතන. නැත්නම් හිතනුත් ඔහේ හිත හිතා ඉන්න පුළුවන් එක එක දේවල් දැනුවත් වෙන. ඒකට මේ ආයතන හයෙන් මොනවා හරි ගැන දැනුවත් වෙන එක මොනවා හරි ගැන හිතන එක තමයි කරන්නේ ජීවත් වෙනවා කියන්නේ. නේද? ආයතන හයෙන් යම්කිසි ආයතනයක් වැඩ කිරීම තමයි හිතක් හැදෙනවා කියන්නේ. වර්ග කර කර තියෙනවා ඒ වර්ග තමන්ට කැමති විදිහට වර්ග කරන්න පුළුවන් ඔය දැනුවත් වෙන දේවල්. ඒක එක නම් දෙන්න පුළුවන්. ඉතින් ඔය නම් දැන ගැනීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඔය ටික කටපාඩම් කරගත්තට ධර්මය අවබෝධ කළා වෙන්නේ නැහැ. ඔය ආයතන කරක් තියෙනවා. ඔය හය වැඩ කරනවා. දැන් ඇහැ කියවහම මොනවද දැනගන්නේ? ඇහැ කියන එකයි රූපය කියන එකයි විඥානය කියන එකයි නේද? ඒක චක්කු ධාතු, රූප ධාතු, විඥාන ධාතු කියලා නමක් ඕනනම් කියන්න පුළුවන්. ඈ චක්කු ධාතු, රූප ධාතු, විඥාන ධාතු. නේද? ඔයගේ කනට කියමු සෝත ධාතු, සද්ද ධාතු, විඥාන ධාතු. ඈ මම හයට දානකොට කීයක් එනවද? 18ක්. තමයි 18 ධාතු. කියලා ඕනනම් කියන්න පුළුවන්. කොහොම කිව්වයි කියලා දකින ධර්මයක් නම් නැහැ. වචන ගොඩක් මතක තියාගන්න ඕනේ. ඈ ධර්මයේ දකින්න නම් මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා ටිකක් සිහිය පිහිටවලා බලන්න පුළුවන්. නැහැ මෙහෙම දැනුවත් වීමක් වුණා. ඒ කියන්නේ හිතක් හැදුණා. දැනුවත් වුණා කියන්නේ හිතක් හැදුණා. එහෙනම් විඥානයක් පහළ වුණා. විඥානයක් පහළ වීම තමයි දැනුවත් වීම කියන්නේ. දැන් අපි ඔය එළියේ තියෙන රූපවලට විඥාන පහළ වෙනවද? එළියේ තියෙන රූපවලට විඥාන පහළ වෙනවද? නැහැ. ඒ හින්දා ඒවා දැනුවත් වෙන්නේ නැහැ. දැනුවත් වුණා නම් දැනුවත් වෙන්නේ අපේ හිත. නේද? යන බිම පැදුරක් තියනවා කියලා දැනුවත් උනේ පැදුරද අපේ හිතද? අපේ හිත. පැදුර දන්නේ නැහැ මට පැදුර තියෙනවා කියලා. නේද? රූපේ නෙමෙයි ඒ දැනුවත් වෙන්නේ හිත නැත්නම් විඥානය. ඒ දැනුවත් වෙන ස්වභාවයට දෙන නම තමයි විඥානය. ඒක ඇහැ නිසා යම් කිසි දෙයක් දැනුවත් වෙනවා නම් ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. මේ චක්කු විඥාණයෙන් දැනුවත් කරන්නේ මොනව ගැනද? රූප ගැන. හැට අරමුණු කරන්න පුළුවන් ඒවා ගැන විතරයි චක්කු විඥාණයෙන් දැනුවත් කරන්නේ. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. එහෙනම් නැත්නම් වර්ණ සංඥා. සද්ද සංඥා දැනුවත් වෙන්න පුළුවන් ද ඇහැට? බෑ නේ. සද්ද අහන්න බෑ නේ ඇහැට. වර්ණ සංඥා විතරයි නේද ඇහැට ආරම්භ දෙන්න පුළුවන්. කනට පුළුවන් ශබ්ද සංඥා ආරම්භ වෙන්න. ඒ සංඥා එක එකක් වෙනස් නේද? ශබ්ද සංඥා ගත්තොත් දැන් ඔය ඇහෙන ශබ්ද ටික අහගෙන හිටියෝ එක එක ශබ්දයට වෙන සංඥාවක් තියෙන. ඒ සංඥාවෙන් තමයි අපි වෙන් කරගන්නේ. කුරුල්ලෝ කෑ ගහනවා එහෙම ඇහෙනවා නේද? ඒක එක්තරා විදිහට ශබ්ද සංඥාවක්. දැන් මං කතා කරන එක අහගෙන ඉන්නවා. ඒක තව විදිහක ශබ්ද සංඥාවක්. දැන් ඔය දෙක පටලව ගන්නෑ නේද? සංඥාවට හැකියාව තියෙනවා ඒ දේ වෙන් කරලා දෙන්න. ඈ? ශබ්ද සංඥා. හරි. වර්ණ සංඥාවට පුළුවන් අනිත් වර්ණ රූප වලින් අපිට අවශ්‍ය දේ වෙන් කරලා දෙන්න. නේද? අපි දකින දේ අනිත් ඒවායින් වෙන් කරනවා. වර්ණ ගොඩාක් තියෙනවනේ නැත්තම්. ඒවායින් අපිට අවශ්‍ය ටික වෙන් කරලා දෙනවා ඒ රූප සංඥා. සද්ද සංඥාවෙන් ඒ අවශ්‍ය සද්දෙ වෙන් කරලා දෙනවා. නේද? ඔව්. ඒ වගේ තමයි දැන් ගන්ධ සුවඳ බලනකොට ඒ ගාහන සංඥාවෙන් ඒ අපි ඒ වෙලාවේ දැනගන්න ගන්ධ සුවඳ වෙන් කරලා දෙනවා අනිත් ඒවායි. හරි. රසෙන් දිවට දැනෙන ඒ විඳින රස විතරක් වෙන් කරනවා අනිත් තියෙන රසවල. ඒකට ආවේනික සංඥාවක් දෙනවා. ස්පර්ශයත් ඔය විදිහටමයි. කයින් දැනෙන ස්පර්ශය ඒ එක එක ස්පර්ශ අනිත් ස්පර්ශ වලින් වෙන් කරලා දෙන හැකියාවක් තියෙනවා. ඒක තමයි පොට්ටබ්බ සංඥාව කියන්නේ ස්පර්ශයට අදාළ සංඥාව. ඒ සංඥාවෙන් ඒක වෙන් කරගන්න පුළුවන් අනිත් දැනීම වලට වඩා මේක වෙනස්. වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගැනීමේ හැකියාව දෙනවා සංඥාව. නේද? එතකොට ඔය එක එක ආයතන වලට ගන්න පුළුවන් සංඥා ජාතිත් වෙනස්. ඇහැට ගන්න පුළුවන් රූප සංඥා නැත්නම් වර්ණ සංඥා විතරමයි. ශබ්ද සංඥා ගන්නත් බෑ, ගාහන සංඥා ගන්නත් බෑ, රස සංඥා ගන්නත් බෑ. නේද? ඒකේ කනට ගන්න පුළුවන් ශබ්ද සංඥා විතරමයි. කනට හැකියාව තියෙන්නේ ශබ්ද සංඥා අඳුර ගැනීම විතරමයි. රූප සංඥා අඳුර ගන්න බෑ. ගන්ධ සුගන්ධ අඳුර ගන්නත් බෑ, රස අඳුර ගන්නත් බෑ, ස්පර්ශ අඳුර ගන්නත් බෑ කන. ශබ්ද සංඥා රඳීමේ හැකියාව විතරයි කනට තියෙන්නේ. එතකොට ඒ උපකරණයට අදාළ හැකියාවක් තියෙනවා. ඇහැට නම් වර්ණ සංඥා රඳීමේ හැකියාව තියෙනවා. කනට නම් ශබ්ද සංඥා රඳීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ශබ්ද සංඥා ගොඩකින් ඒ මොහොතේ ගන්න සද්දෙට වෙන් කරගන්න පුළුවන් මොකක් හරි හැකියාවක් තියෙන එක තමයි සංඥාව කියන්නේ. ශක්තිය. මේ ශබ්දේ අනිත් ශබ්ද වලින් වෙන් කරගන්න පුළුවන්. ඒක තමයි සංඥාවෙන් කරන්නේ. අනිත් ඒවායින් වෙන් කරලා මේක මේ ශබ්දේ කියලා වෙන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒවා වෙන් කරගෙන තමයි අපි ඊළඟට ඒවා අඳුරගන්නේ, නම් කරන්නේ. ඒවට තේරුමක් දෙන්න. නේද? නැත්තම් කණෙන් අරන් දෙන්නේ එකම ශබ්ද සංඥාව නම් ශබ්ද වෙන් කරගන්න පුළුවන් වෙයිද? බැ. එහෙන් අරන් දෙන්නේ එකම රූප සංඥාව නම් ඒ සංඥා අතර වෙනසක් තියෙයිද නැහැ. හැමතැනම එක වගේ තියෙන්නේ. එහෙම නැහැ. ඒකට පුළුවන් වෙන් කරලා දෙන්න. ඒකට ඔය ආයතන හයම ඔහමයි. හිතටත් ඉතින් මොනවා හරි මතක් කරද්දී අනිත් සිතුවිලි වලින් ඒ දැන් මතක් කරන එක වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ ධම්ම ආරම්භන ධම්ම ආරමුණු වෙනකොට මනසට නේද? විකාර වර්ගයෙන් අනිත් එක වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා නේද? ධම්ම සංඥා මනෝ සංඥා ඒ බල්ලා බුරණ එක වෙන් කර ගන්න පුළුවන් අනිත් සද්ද ඔක්කොගෙම නේද? මොන සංඥාවද? ශබ්ද සංඥා. කණෙන් පුළුවන් ඒ සද්දේ වෙන් කර ගන්න නේද? මේක එක ආයතනෙට කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. ඊට අමතරව වැඩ කරන්න බෑ. අර බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ කරන්න බෑ. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න හැකියාවක් තියෙනවද? නැහැ. එහෙනම් අපිට ඇස් විතරක් තිබුණා නම් ඇති කන් වැඩක් නැහැ. එහෙම හැකියාවක් නැහැ නේ. නැත ඇහැ සංවේදී වෙන්නේ වර්ණවලට විතරයි, කන සංවේදී වෙන්නේ ශබ්දවලට විතරයි. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්නත් බෑ, කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. එතකොට අපි ඇහෙන් අත්දකින රූපය කණෙන් අත්දකින්න පුළුවන්ද? ටිකක් ගැඹුරින් හිතුවොත් කණෙන් සද්දයක් අහලා රූපයක් දැනගන්නවනේ නේද? ඒ රූපය ඇහෙන් දකින්න පුළුවන්ද? හිතෙන්නේ නම් පුළුවන් කියලා. ඈ? දැන් සද්දයක් ඇහෙනකොට රූපයක් ගැන දැනගන්නවනේ එළියේ තියෙන. ඉතින් අපිට හිතෙන්නේ ආ ඒක බලන්නත් පුළුවන් කියලා නේ. එහෙම පුළුවන් වෙයිද? බැ මොකද කණෙන් පුළුවන් ශබ්ද සංඥාරම් දෙන්න විතරයි. ඇහෙන් පුළුවන්ද ශබ්ද සංඥාරම් දෙන්න? එහෙනම් ශබ්ද සංඥා වලින් දැනගත්තු දෙයක් රූප සංඥා වලින් පුළුවන් ඇයිද දැනගන්න? බැ. හැබැයි අපිට තියෙනවා මේ ලෝකෙට අයිති දැක්ම කියන්නේ අපි ඇහැ නිසා යම් කිසි දෙයක් දැනුවත් වුණොත් රූපයක් ගැනනේ දැනුවත් වෙන්නේ. රූපය කියන්නේ අපි බාහිර ලෝකෙට අයිති දෙයක් නේද? ඒ අයිති දෙය තව ආයතනකින් අත්දකින්න පුළුවන් කියලා හිතනවා නේද? ඇහෙන් දැකපු දේ අල්ලලා බලන්න බැයිද? පුළුවන්. එනයිද ඇහැටි ඇහැ වැඩක් නැහැ නේ. ඇස් දෙක අන්ධ වෙලා මේ කාය ස්පර්ශ විතරක් තිබුණා නම් ඇති නේ ඇහෙන් කරන්න පුළුවන් වැඩේ. අතිනුත් පුළුවන්.
ඒ
රූපේ නොදැක කර කොහොමද ස්පර්ශය වුණා අඳුනා ගන්නේ කොහොමද? දැන් ඇහෙන් කරන වැඩේ
පුළුවන්
ද අතින් කරන්න? නෑ, ඒක දැන් වෙන්නේ නෑ. නෑ, S2 වැඩන්නේ නෑ. අතින්ම පුළුවන් නේ ඔක්කොම කරන්න. එහෙන් බෑ නේද? අතට පුළුවන් ද දකින්න? බෑ. අතට පුළුවන්
දැනීමක්
ස්පර්ශයක් ගන්න විතරයි. කාය ආයතනය හරහා ස්පර්ශයක් ගන්න විතරයි. ඒ ස්පර්ශයේ කියන එකට පුළුවන් ද මොන පාටද කියන එක දැනගන්න බෑ. මොකද ඇහෙන් කරන වැඩේ ඇහෙන් අරන් දෙන සංඥාව ඇහැට විතරයි අරන් දෙන්න පුළුවන්. ඒක කණෙන් අරන් දෙන්නත් බෑ, නාසයෙන් අරන් දෙන්නත් බෑ, දිවෙන් අරන් දෙන්නත් බෑ, ස්පර්ශයෙන් කාය ස්පර්ශයෙන් අරන් දෙන්නත් බෑ. ඒ වුණාට අපිට හිතෙනවා ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා. හිතනව නේද? ඇහෙන් දකින රූපය අල්ලලා බලන්නත් පුළුවන් කියලා හිතනව නේද? දැන් ඔය පැදුරක් තියනවා. පැදුර තියනවා කියලා දැනගන්නේ ඇහෙන් දැකලා නේද? දැන් හිත කියනවා නේද ඔක අල්ලලා බලන්නත් පුළුවන් කියලා. නේද? එහෙම විශ්වාසක නේද ඉන්නේ? ඔන්න ඕක ලෝකෙට අයිති දැක්මක්. ඇත්ත ස්වභාවය නෙමෙයි. යථා භූත ස්වභාවය නෙමෙයි. නැත්නම් පවතින ඇත්ත తත්වෙ නෙමෙයි. ඒක අපි හිතන తත්වය. එහෙන් දකින්න පැදුරක්, ඒ පැදුර අල්ලලා බලන්න පුළුවන්. කන තියලා සද්දයක් තියෙනවා නම් බලන්න පුළුවන්. ගඳ සුවඳක් බලන්න පුළුවන් ඒ පැදුර. රසක් බලන්න පුළුවන්. ඔහොම හිතනවා නේද? හිතෙන් හිතන්නත් පුළුවන් නේද පැදුර ගැන? එතකොට එහෙන් කරපු වැඩේ අනිත් ආයතන ඔක්කොගෙම කරනවා. එහෙන් දැක්කදී අපි ලෝකයා විශ්වාස කරන ලෝකෙට අයිති දැක්ම කියන්නේ ඒකයි. අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් කියලා විශ්වාස කරන. දැන් හොයන්න ඕනේ මේ විශ්වාසය හරිද? දැන් ඇහෙන් කරන වැඩේ පුළුවන්ද කණෙන් කරන්න, නාසයෙන් කරන්න, දිවෙන් කරන්න, කයින් කරන්න? දැන් පුළුවන් නෑ. ඉතින් ඇහක් තිබිලා වැඩක් නෑ නේ. අනිත් ආයතන තිබුණා නෑ. ඉතින් ඇහෙන් කරන වැඩේ තව ආයතනයකට පුළුවන්. එහෙන් පුළුවන්ද? බෑ. ඒ වුණාට අපිට හිතෙනවා පුළුවන් කියලා. නේද? මේ ඇහෙන් දකින පැදුර අල්ලලා බලන්නත් පුළුවන් කියලා හිතෙනවා නේද? දැන් මොකද්ද ඔතන තියෙන වැරද්ද කියලා හොයාගන්නවා. දැන් වැරද්දක් තියෙනවා කියලා පේනවනේ. අපේ හිත කියනවා ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියලා. ඒ වුණාට අපි දන්නවා ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් ගන්න විතරයි. කයට පුළුවන්ද වර්ණ සංඥාවක් ගන්න? බැ. දැන් හැපියාගෙන ඔය පැදුර ඇල්ලුවොත් මොන පාටද කියලා කියන්න පුළුවන්ද? බැ. එහෙනම් පුළුවන් කියේ දැන් ඇහෙන් දකින්න පැදුර අල්ලන්න පුළුවන් කියේ? ඇහෙන් දැක්කේ පාටක්. ඒ පාට අල්ලන්න පුළුවන්ද? පුළුවන් නෑ. ස්පියාගෙන අල්ලලා කියන්න මොන පාටද කියේ? බැ නේද? ඇහෙන් අරන් දෙන්නේ වර්ණ සංඥා. රූපයට අදාළ වර්ණ සංඥාවක් අරන් දෙන එක විතරයි ඇහැට පුළුවන්. අපි ඒ වර්ණ සංඥාව හින්දා රූපය ගැන හිතා ගන්නවා. ඇහෙන් අරන් දෙන්නේ වර්ණ සංඥාව විතරයි. හරි? ඒ වර්ණ සංඥාව අරගෙන හිතෙන් හදා ගන්නවා මේ දැක්කේ එළියේ තියෙන මෙන්න මේ ස්වභාවයේ රූපය. එහෙම හිතනකොට වර්ණය ගැන විතරද හිතන්නේ? නෑ. ඒ රූපෙට අදාළ තව ඒවා ගැන හිතිනවා. නෑ. ඇහෙන් අරන් දෙන්නේ මේ පැදුරට අදාළ වර්ණ සටහන විතරනේ. දැන් ඇහෙන් දැකලා ඇහෙන් අරන් දෙන ඒ වර්ණ සංඥාව උදව් කරගෙන ඊළඟට හිත මනස දැනුවත් වෙනවා නේද? ඒ දැනුවත් වෙන්නේ පැදුර ගැනද වර්ණ සංඥාව ගැනද? අපි සාමාන්‍ය ලෝකෙ පැදුර ගැන. පැදුරක් දැක්කා කියලා අදහස් ටිකනේ ඉන්නේ. එතකොට පැදුරක් කියනකොට පැදුරේ තියෙන පාට ගැන විතරද දැනුවත් වෙන්නේ?
හැඩය.
හැඩය. ඔකේ. දිග පළල. මේක මේකේ තියෙන මොලොක්.
මොලොක්.
තද ගතිය මොලොක් බව මේක නිදාගත්තොත් මෙහෙමයි දැනෙන්නේ. නේද? දැන් මේ දැනුවත් වෙන්නේ වර්ණ ගැනද නැත්නම් වෙන ආයතන වලින් අත්දකින්න පුළුවන් දේවල් ගැන? තද ගතිය මොලොක් ගතිය කියන්නේ ඇහෙන් අත්දකින්න පුළුවන් දෙයක්ද? නැහැ.
ආයතන දෙක තුනක් නේ.
ස්පර්ශයෙන් අනිත් ආයතන වලින් අත්දැක්කොත් මොන වගේද කියන ටිකක් දැන් හිතේ තියෙනවා. හිතේ තියෙනවා කියන්නේ පැදුර ගැන අදහස් ටික. නේද? ඒ අදහස් කියන්නේ චේතනා නේද? හිතේ ඇති වුණ අදහස් චේතන නේද? එතකොට ඒ චේතනාවලින් සකස් කරලා තියෙනවා අනිත් ආයතන වලින් අත්දැක්කොත් මෙන්න මේ වගේ කියන ස්වභාවය නේද? ඉතින් එහෙන් දැකලා ඔන්න පැදුරක් කියලා හිතෙනකොටම ඒකේ හැංගිලා තියෙනවා ඕක අල්ලලා බැලුවොත් මෙන්න මේ වගේ දෙනි. ඕකේ ගඳ සුවඳක් බැලුවොත් මේ වගේ දෙනි. රසක් බැලුවොත් මේ වගේ දෙනි. නේද? කියන අදහස් ටික පැදුර කියලා දැන ගැනීම තුල තියෙන. ඒ අදහස් ටික වර්ණ සටහනේ තියෙනවා. දැන් කණ්ණාඩියක් තිබිලා ඕකේ ප්‍රතිබිම්බය හැදුනා නම් පැදුරේ. ඒ ප්‍රතිබිම්බේ තියෙනවාද අර අදහස් ටික? නෑ නේද? ඒ කියන්නේ ඇහැට අරන් දෙන්න බෑ නේද මේ මේ ඕකේ තද ගතිය? ඈ ස්පර්ශකලොත් මොන වගේද කියන ස්වභාවය ඇහැට අරන් දෙන්න පුළුවන්? බෑ. ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සටහන විතරමයි. ඊට අමතරව දෙයක් අරන් දීමේ හැකියාවක් ඇහැට නැහැ. නේද? එතකොට පේනවද දැන් ඇහෙන් අරන් දීපු වර්ණ සංඥාව එතනින් නවත්තලා නැහැ. ඒකට අපි තව ටිකක් එකතු කරලා තියෙනවා. තව අදහස් ටිකක් ඒකට එකතු කරලා තියෙනවා නේද? ඇහෙන් අරන් දුන්නේ වර්ණ සංඥාව විතරනේ. වර්ණ සංඥාවේ තියෙනවද තද ගතිය? මොළොක් ගතිය? නැහැ. එනකට අපි එතන පැදුරක් තියෙනවා කියනකොට ආවේ පැදුර හොඳයි නිදාගන්න නැත්තම් වාඩි වෙන්න. ඒ සනීපයි මෙලෙක් මේ පොළොව වගේ තද නෑ නේද? විව ඉන්නාට වඩා හොඳයි පැදුරේ. දැන් ස්පර්ශයක් ගැන හැඟීමක් නේද ඔය දීලා තියෙන්නේ? මේ ස්පර්ශකලේ නෑ. ඒ කවුද හැදුවේ? හිත. අන්න බලන්න දැන් හිතේ ඇති වෙන අදහස් චේතනා හින්ද මොනවදෝ සකස් කරලා තියෙනවා නේද? සංස්කරණයක් කරලා තියෙනවා. පේනවද? ඒ සංස්කරණය කරපු දේ හිත ඇතුලේද තියෙන්නේ ඇත්ත තත්ත්වේ නැත්නම් එළියේද? හිතෙන් සකස් කරපු දේ හිත ඇතුලේ මිසක් එළියේ තියෙන්න බෑ. බෑ. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ මේ මෙලෙක් ගතිය තියෙන්නේ හිත ඇතුලේද පැදුරේද? පැදුර. පැදුර තියෙන්නේ එළියේද හිත ඇතුලේද? දැන් විශ්වාස කරන්නේ එළියේ. ලෝකෙට අයිති දෙයක්. වෙනවා. දැන් ලෝකෙට අයිති ස්වභාවයක්
ඇතුළට ගත්තා.
ඇතුළට ගත්තා නෙමෙයි. ඇතුලේ හදපු දේ එළියට දැම්මා. හිත ඇතුලේ නිචේතනා ටික ඒ ටික විශ්වාස කරනවා. දැන් හිත ඇතුලේ නෙමෙයි යෝග තියෙන්නේ එළියේ. ඔය ස්වභාවය තියෙන්නේ බාහිරේ. ලෝකෙට අයිති. හිත ඇතුලේ හැදුවේ විශ්වාස කරන්නේ ඒ ටික එළියේ තියෙනවා කියලා. දැන් පැදුර තියෙන්නේ හිත ඇතුලේද එළියේද? අපි දැනට විශ්වාස කරන විදිය. එළියේ.
එළියේ තියෙනවා ඇතුලේ තියෙනවා.
දැන් එහෙන් දැක්කේ හිත ඇතුලේ තියෙන පැදුරක්ද එළියේ තියෙන පැදුරක්ද? ඇහැ නිසා දැනුවත් වුණා. එළියේ තියෙන පැදුර. ඔය මෙලෙක් ගතිය තියෙන්නේ දැන් හිත ඇතුලේද එළියේ තියෙන පැදුරේද? ගිහිල්ලා වාඩි වෙන්නේ හිත ඇතුලේද? එළියේ තියෙන පැදුර නේද? අල්ලලා බැලුවොත් අල්ලන්නේ හිත ඇතුලේ තියෙන පැදුරකද එළියේ තියෙන පැදුරකද? එළියේ තියෙන පැදුර. මම බලන්නේ ඇහෙන් දැකලා පැදුරක් තියෙනවා කියලා හිතුවා. නේද? ඒ පැදුර ආයක වාඩි වෙන්න හොඳයි. ඇයි වාඩි වෙන්න හොඳ? මේ ටිකක් සනීප ගතියක් තියෙනවා, මෙලෙක් ගතියක් තියෙනවා. නේද? දැන් ඇහෙන් අරන් දුන්නේ වර්ණ සංඥාව විතරයි. ඒකේ තියෙන තද ස්වභාවය ගැන හිත තමයි කිව්වේ නේ? ඒවා චේතනා කියලා. හිත කියනවා කියන්නේ හිතේ එන අදහස් ටික. නේද? ඒ අදහස් ටික හින්දා අලුත් දැනුවත් වීම ටිකක් එනවා. නේද? ඊළඟට දැන් ඒන ටික අපි විශ්වාස කරනවා ඒවා අයිති පැදුරට. බාහිර ලෝකෙට. ඒ කරන වැඩේ හරිද එතකොට? හිත ඇතුලේ සංස්කරණයක් කරලා විශ්වාස කරනවා එළියේ දෙයක් ගැන. ඈ? හයියෙන් කියන්නේ නැහැ. ඔව්. ඔව්. දැන් දැක්ක එක විතරනේ උනේ ඇහෙන් අරන් දුන්නා වර්ණ සංඥා. දැඩිය චක්කු විඥානයක් පහළ වෙනවා. ඔව්. ඊළඟට ඒක මනසට බාර කරලා මනසෙන් ඕක ගැන තව අදහස් ටිකක් ආවා. ඒ අදහස් ටිකේ තියෙනවා ඇහෙන් දැකීම ගැන විතරක් නෙමෙයි, වර්ණ සතහන ගැන විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් ටික ඇහෙන් නෙමෙයි අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් ස්වභාවයන් ගැන තමයි දැන් හිතන්නේ. තේරෙනවා? අපි මේ මොහොතේ අත්දැකීම ආවේ ඇහෙන් විතරයි. ඒ වුණාට හිතෙන් හිතලා තියෙන්නේ මේකේ තද ගතියක් ගැන. නැත්තම් ගඳක් සුවඳක් ගැන. නේද? රසක් ගැන. දැන් ඒවා ටික බලන්න හිතේ ඇති වුණ සංස්කරණ නේද? මේ මොහොතේ ආයතන වලින් අත්දැකපු ඒවා නෙවෙයි. එහෙන් අරන් දුන්න වර්ණ සංඥාව නැත්නම් රූප සංඥාව උද්ගව කරගෙන මේක ස්පර්ශ කළොත් මේ වගේ කියන එක ඔක හිතෙන් කියන කතාවක් නේද? එහෙන් කවදාවත් ඕකේ තද ගතිය ගැන ස්වභාවයක් ඇහැට අරන් දෙන්න බෑ. නේද? ඇහැට පුළුවන් ඕකේ වර්ණ සටහනක් අරන් දීමේ හැකියාව විතරයි. ඒකයි මම කිව්වේ ඇහැට පුළුවන් ওই වර්ණ සංඥාව අරන් දෙන එක විතරයි. ඇහැ පැහැදිලි නැත්නම් හිතන්න දැන් කණෙන් අහපු සත්‍යයක් නම් ඒකට පුළුවන් සද්ද සංඥාවක් අරන් දෙන්න විතරමයි නේද? ඒ කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා නේද? කොහෙන්ද ඒක බව දැනගත්තේ? සද්දයක් ඇහුණා හින්දා නේද? එතකොට මේ මොහොතේ ක්‍රියාත්මක උනේ මොන ආයතනේද? කන නැත්තම් සෝත ආයතනෙ. සෝත ආයතනෙන් ඒ කනට පුළුවන් වැඩේ කළා. ඒකට අදාළ ශබ්ද සංඥාව අරන් දුන්නා. නේද? දැන් හිත මොකද කළේ මේ සංඥාව අරගෙන?
ඒකට නම
කියනවා. ඔය කුරුල්ලෙක්. කියලා දැනුවත් වීමක් දුන්නා. එතකොට කුරුල්ලා කියනකොට ශබ්දයක්ද ලෝකයට අයිති රූපයක්. රූපය. රූපයක් කියන්නේ කණෙන් අත්දකින එකක් විතරද? නෑ, අපි බැලුවත් අත්දකින්න පුළුවන්. ඇහැකින් අත්දැකීමක් එතන තියෙනවා. සද්ද රූපෙන් තමයි පටන් ගත්තේ. සද්ද සංඥාව. කුරුල්ලා කියන එක සද්ද රූපෙ නෙමෙයි. සද්ද සංඥාව උදව් කරගෙන අපි ලෝකයට අයිති රූපයක් මැව්වා. සංස්කරණය කළා. සකස් කළා. ඒ සකස් කළේ ඒක ගැන චේතනාවකින්. මේක මේ වගේ, මේක මේ වගේ, මේක මේ වගේ.
නෑ, හවස්
මේ ඔව් මේ දැන් අපි ඇහැක් උපද්දලා බැලුවොත් මෙන්න මේ වගේ දෙයක් අත්දකින්න පුළුවන්. ඒ රූපේ. නාසයෙන් සුවඳක් බැලුවොත් මෙන්න මේ වගේ ගඳක් සුවඳක් ඒ කුරුල්ලගේ තියෙනවා. රස බැලුවොත් මෙන්න මේ වගේ රසක්. අල්ලලා බැලුවොත් මෙන්න මේ වගේ ස්පර්ශයක්. නේද? ඔය ටික හිතෙන් නේද මැව්වේ? හිතෙන් මැව්වට අපි හිතන්නේ ඔය ලක්ෂණ ටික තියෙන්නේ එළියේ ඉන්න කුරුල්ලන්. තේරෙනවද? සද්ද සංඥාව ගත්තේ දැනුවත් උනේ සද්ද සංඥාවක් කියලාද නැත්නම් ඊට වැඩි දේවල් ගොඩක් එකතු කරලද? ගොඩක් දේවල් එකතු කළා කුරුල්ලට ආයිති. මේ මොහොතේ කන අරන් දුන්නේ සද්ද සංඥාවක් විතරයි. නේද?
ඒ සද්ද සංඥාව ගැන හිතලා චේතනා ටිකක් ගත්තා. ඔකට අදාළ මෙන්න මෙහෙම කුරුල්ලෙක් ඉන්නවා. ඒ කුරුල්ල මේ කාටයි, මේ සයිස්, මේ හැඩේ තියෙන්නේ. මේ වගේ පියාපත් තියෙනවා, මේ වගේ හොටයක් තියෙනවා. නේද? ඔවා ටික මේ හිතේ ඇති වෙන චේතනා නේද? ඒ වුණාට අපි දැනගත්තේ හිතේ ඇති වුණ චේතනා කියලාද එළියේ ඉන්න කුරුල්ලෙකුට අයිති ලක්ෂණ කියලා. එළියේ ඉන්න කුරුල්ලට අයිති ස්වභාවය කියලා තමයි දැනගත්තේ. ඇත්තටම හදලා තියෙන්නේ හිත ඇතුළේ. අතර බලන්න මේ චේතනා වලින් කරන සංස්කරණ සංකාර. නේද? චේතනා නිසා කරන සංකාර ටිකක් තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. චේතනා වලින් දැනගන්න. දැන් වැරද්ද තියෙන්නේ ඔය දැනගන්න දේ එළියේ තියක් දෙයක් කියලා හිතන එක. ඒක අවිද්‍යාව නේද? අවිද්‍යාවෙන් වුණ මුලාවක් නේද? ඇත්ත ඇති හැටි නොදන්න නිසා වෙන මුලාවක් නේද? ඒ හිතේ හදපු ටික එළියේ තියෙනවා කියලා හිතන එක. ඇත්තටත් හිත ඇතුලේ වුණ සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. නේද? අපි විශ්වාස කරන්නේ මේක හිත ඇතුලේ වුණ දෙයක් නෙමෙයි, එළියේ තියෙන ස්වභාවය. ලෝකේ ගැන අපි දැනගත්තා. ලෝකෙට අයිති දෙයක් ගැන දැනගත්තා. සත්‍ය සංඥාව බාර ගැනීම අවිද්‍යාවක් නෑ. කන වැඩ කළ අසත්‍යයක් තමයි. දැන් එතනින් නවත්තලද? දැන් ඔය මොකක්ද ඇහෙන සද්දේ? තට්ටු කරන. යකඩකින් මොකකට හරි ගහනවා නේද? ඈ? දැන් සත්‍ය සංඥාවෙන් නැවැත්තුවද? දැන් යකඩයක් මොකක් හරි තට්ටු කරන එකක් මවාගත්තා. ඒවා හිතෙන්ද හැදුවේ එළියේ තියෙන දේවල්. හිතෙන් සංස්කරණය කළා. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ආ එතෙන්ට ගිහින් බැලුවොත් ඔන්න කවුරු හරි අකඩයක් කරන් ගහනවා දකින්න පුළුවන්. දැන් ක්‍රියා කරන්න හේතු ටික ඔන්න හැදෙනවා. ඕන්නම් ගිහින් බලන්න පුළුවන්. නේද? දැන් තව සද්දයක් ඇහෙනවා. මොකද? විරග. දැන් ඔතෙන්ට ගිහින් බැලුවොත් පෙරේකට ගහනවා දකින්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා නේද? අන්න දැන් ඇහෙන් කරන්න පුළුවන් වැඩක් දැන් හිතෙන් කරවලා. ඒ කියන්නේ ඇහත් පිපෙද්ද වීමේ හැකියාවක් ඇති කරලා. එන අපිට දකින්න දෙයක් දැන් තියෙනවා. ඈ තණ්හාව බලවත් නම් ගිහිල්ලා බලන්න හිතෙනවා. අනිත් වැඩ ටික නවත්තලා ගිහිල්ලා බලන්න හිතෙනවා. ඈ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක තමයි දැන් හොයාගන්න හදනවා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් දකින්නේ මේ කන නිසා දීපු සද්ද සංඥාවද ඇහෙන් දකින්නේ? නෑ, හිතෙන් සංස්කරණය කරපු දේ තමයි දැන් එළිය ගිහිල්ලා අපිට දකින්න ඕනකම තියෙන්නේ. ඒ දකින්න ඕනකමට තමයි තණ්හාව කියලා කියන්නේ. හිතෙන් හදපු දේ ඇත්තද කියලා බලන්න. ඇත්තද බලන්න ඕනකම තණ්හා. එතකොට අපිට කැමති දෙයක් නම් අපි ගිහිල්ලා බලමු නේද? අකමැති දෙයක් නම් ඈත් වෙන්න බලමු. ওই දෙකම තණ්හා. එතකොට තණ්හාව ආවේ එළියේ තියෙන දේ ගැන කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් ගිහින් බලන්න එළියේ තියෙන දේ. ඈත් වෙන්නේ එළියේ තියෙන දේ. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? සද්ද සංඥාව අරන් හිතෙන් සංස්කරණයක් කරලා ඒක එක්ක ඇලිලා හරි ගැටිලා හරි නේද තියෙන්නේ? ඒක එක්ක ඇලෙනවා නම් ඒක තව අත්දකින්න අනිත් ආයතන උපද්දන්න ආසාව තියෙනවා. ගිහින් බලන්න ඕන.
චේතනාවල් බලන්න.
අල්ලලා බලන්න ඕන. රස බලන්න ඕන. ගඳ සුගඳ බලන්න ඕන. ඒ ආසාව නේ. ආසාව ඇවිල්ලා තියෙන්නේ මේ හිතෙන් සංස්කරණය කරපු දෙයට නේද? දැන් ඕක හිතෙන් සංස්කරණය කරපු දෙයක් කියලා නුවණක් තිබුණා නම් අපි දුගයි දාතෙන්ට බලන්න. නෑ. හිත ඇතුලේ නම් සංස්කරණය කළේ එළියෙන් ඕක හොයන්න යයිද?
තණ්හාව නැත්තම්
ඒ අවබෝධය තිබුණා නම් තණ්හාවකුත් එන්න පුළුවන්. ඒ වුණාට අපි ගිහිල්ලා බලන්න හිතෙන්නේ ඕක එළියේ තියනවා කියලා විශ්වාස කරන තාක් කල් නේද? ඔව් කුතුහලය තමයි ආසාව කියන්නේ. ඈ ඒ දකින්න ආසයි. ඇත්තද කියලා දකින්න. දැන් වැඩේ තියෙන්නේ ඇත්තද කියලා දකින්නේ ආයේ වර්ණ සංඥාවක් අරන් ඇහෙන් දකිනවා කියන්නේ. එහෙම නැත්නම් ආයේ අහගෙන ඉන්නවා කියන්නේ ශබ්ද සංඥාවකින් ඒක අහන්නේ. දැන් මේ මොහොතේ අහන්නේ අපිට විශ්වාසය තියෙන්නේ ඒ දෙරේටම ගහනකොට එන සද්දේ කියලා. එනකට දැන් මොහතකට කලින් ආපු සද්දෙයි මේ සද්දෙයි එකක්ද? නෑ. මොහතකට කලින් තිබුණ සද්ද ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒ සද්ද ආයේ කවදාවත් අහන්න බෑ. ඒක මැරිලා ඉවරයි. නිරෝධ වෙලා ඉවරයි. අපිට හිතෙන්නේ නෑ නෑ මේ සද්දෙම ආයේ එනවා. ඒ බෙරේටම ගහනකොට එන සද්දය. නේද? දැන් සද්දෙන් නම් ටිකක් හිතා ගන්න පුළුවන් ඒ සද්දේ ඉතුරු නැතුවම නිරුද්ධයි ආයෙ ඇහෙන්නේ වෙන සද්දයක් කියලා. රූපයක් කොහොම හිතන්න පුළුවන්? දැන් උදේ එනකොට දැක්ක චෛත්‍යම නිමේද දැන් ගිහින් බැලුවොත් තියෙන්නේ. එතකොට නිරුද්ධ වුණ එකක් කියලා හිතෙන්නේ.
නිරුද්ධ වීම පේන්නේ නැති එකනේ දිනේ.
ඔව්. ඒ නිරුද්ධ වීම පේන්නේ නැහැ. මොකද අපි ඉන්නේ ලෝකෙට අයිති දෘෂ්ටි. ලෝකෙට අයිති දේ එහෙමම පිළිගන්න දෘෂ්ටියක ඉන්නේ. ලෝකේ තියෙන දේවල් එහෙමම තියෙනවා. දැන් මේ මොහොතේ අහපු සද්දේ අපිට ආය අහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි ඒක අහගෙන ඉන්නේ හිතේ. නේද? දැන් සද්දේ නම් නුවණට පේනවා. ඒ සද්දේ නම් ආය අහන්න බෑ කියලා. ඒ වුණාට අපිට හිතෙන්නේ නෑ බෙරේ සද්දෙම අහනවා කියලානේ. එතන ඒ මුලා වෙන ස්වභාවය. දැන් ඒ මුලාව ඊට වඩා දරුණුයි ඉස්සෙල්ලා දැකපු දේ ආය දකින්න පුළුවන් කියන එක. ඒක අපිට මුලා වෙලා කියලා තේරෙන්නෙම නෑ. එනකොට දැකපු චෛත්‍යය ආයේ දකින්න පුළුවන් කියලා දැඩිව විශ්වාස කරනවා. අලුත් චෛත්‍යයක් දකිනවා කියලා හිතන්නේ නැහැ. කලින් තිබුණ එකමයි දකින්නේ කියලා නේද? නේද? ඒක තමයි ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ. දැන් ලෝකෙට අයිති දෘෂ්ටිය බලවත් හින්දා අපිට හිතෙන්නේ ඒ දැකපු දේ එහෙමම තියෙනවා අපි යනකොටත් ආපහු දකින්න. මොකද අපි ඒකට ප්‍රයත්න දීලා ඉවරයි. යනකොට අර බෝධීන් වහන්සේට වැඳගෙන යන්න ඕන. එතකොට අර කලින් එනකොට තිබුණ එක තාමත් යනකොටත්
එහෙමම තියෙනවා.
එහෙමම තියෙනවා. අපි රූප ගැන ඔහොම තමයි විශ්වාස කරන්නේ. ඔක තමයි ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ. අපි ඉතරක් නෙමෙයි ඉතින් අර බල්ලත් හිතයි අතන තිබුණ දේ එහෙමම තියෙනවා. අද ඌට කවදාවත් ලෝකෝත්තර දැක්මක් ගන්න බෑ. ලෝකෙට අයිතිද? දැන් අපිට ඔය විශ්වාසේ සද්ද ගැනක් තියෙනවා. ආයේ බෙරේ ගැහුවොත් අර සද්දෙමයි එන්නේ කියලා තමයි හිතෙන්නේ.
සද්දේක සමානයි නමුත් අර
අපි හිතන්නේ ඒ සද්දෙම කියලා. ඒ වුණාට පොඩ්ඩක් නුවණින් විමසුවොත් පේනවා ඒ සද්දේ නම් ආයේ එන්න විදියක් නැහැ. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. දැන් ওই අලුත් සද්දය ඈ ඒක අහන්න අලුත් හිතක් හැදෙන්නේ. තරණ හිතක් කියන.
තරණ හිත ඉවරයි.
ඒ කලින් සද්දේ අහපු හිතක් ගෙවිලා ඉවරයි. සද්දෙත් ගෙවිලා ඉවරයි. මෙරිලා ඉවරයි. නේද? දැන් ආයි සද්දයක් අහනා නම් අලුත් හිතක් උපද්දවන්න ඕන. ඒ හිතට අරමුණ වෙන්න අලුත් සද්දයක් එන්නත් ඕන. දැන් කුරුල්ලා කෑ ගහනවා ආයි.
ලෞකික සද්දේ ඉතරක්වත්
නැහැ. දැන් කුරුල්ලෙක් කෑ ගහනවා නේද? එතකොට තව ටිකකින් ওই කුරුල්ලා කෑ ගැහුවොත් අපිට හිතෙන්නේ අර කුරුල්ලමයි කෑ ගැහුවේ.
වෙනස් තියෙනවා.
ඒ ඉස්සෙල්ලා කෑ ගහපු කුරුල්ලම නේද දැන් කෑ ගැහුවේ? නේද? එතකොට අපි දැන් මේ මොහොතේ කණෙන් සත්‍ය සංඥාවක් අරන් දුන්නා විතරයි. අපි දැනගත්තේ සද්ද සංඥාවද කුරුල්ලෙක් ඉන්නවා කියලාද? කුරුල්ලෙක් ඉන්නවා කියලා. ඒක අපි සද්දයක් අහලා දැනුවත් වෙන්නේ ලෝකෙට අයිති රූපයක්. ඒ රූපේ ක්ෂණිකව ඇති වෙලා නැති වෙන රූපයක් නෙවෙයි. සද්ද නම් අන්න ක්ෂණිකව ඇති වෙලා නැති වෙනවා කියන්නේ. කුරුල්ලා එකපාරට හටගෙන නැති වුණා නෑ. ගිහිල්ලා බැලුවොත් දකින්න පුළුවන්. අන්න අපේ විශ්වාසය. ඒ කියන්නේ මේ මොහොතෙත් කුරුල්ලා ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඒකයි ගිහිල්ලා බැලුවොත් ඔතන පේනවා. මේ මොහොතෙත් ඒ කුරුල්ලා කියන රූපේ තියෙනවා. තව ටිකකින් ගිහින් බැලුවොත් අත් දකින්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අනාගතෙත් ඒ කුරුල්ලා ඉන්නවා. වර්තමාන රූප, අනාගත රූප. අපිට ඔය සද්දේ ඇහෙන්න කලිනුත් ඔය කුරුල්ලා ඔතන හිටියා. අන්න අතීත රූපේ. අතීතේ මීට මොහොතකට ක්ෂණයකට කලිනුත් ඔය කුරුල්ලා හිටියා. මේ සද්දේ ඇහෙන ක්ෂණෙත් ඔය කුරුල්ලා ඉන්නවා. තව අනාගතේ අපි ගිහින් බැලුවොත් ඒත් ඒ කුරුල්ලා ඉන්නවා. අහම් විශ්වාසක නේද ඉන්නේ. ඒක ලෝකෙට අයිති. ඇයි? අතීත රූපක් තියෙනවා, වර්තමාන රූපක් තියෙනවා, අනාගත රූපක් තියෙනවා. ඕකට කියනවා පැවැත්ම කියලා නේද? අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඕකට නේද පැවැත්මක් කියලා කියන්නේ? ඔය ඉතින් ඔය කුරුල්ලා වෙනස් වෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඉතින් කාලයක් ගිහින් වයසට ගිහිල්ලා මැරිලා යයි. ඒ වුණාට ඒකේ පැවැත්ම දීලාද නැද්ද? ඒ කුරුල්ලා මැරෙනකන් ඉන්නව නේද? ඈ? වෙනස් වෙනවා තමයි. ඒ වෙනස් වෙන්නේ කවුද? ඒ කුරුල්ලා. අපි හිතනවානේ ඒ කුරුල්ලමයි ඔය වෙනස් වෙන්නේ කියලා. ඈ? ඒක තමයි මේ කියන්නේ. දැන් අපි ඒ කුරුල්ලමයි මීට මොහොතකට කලිනුත් හිටියේ ඒ කුරුල්ලා, දැන් ඉන්නෙත් ඒ කුරුල්ලා, අනාගතේ ඉන්නෙත් ඒ කුරුල්ලා. ඒකනේ ගිහින් බැලුවත් අත්දකින්න පුළුවන් ඒ කුරුල්ලමයි. වෙන කුරුල්ලෙන් නෙවෙයි. ඈ? නෑ. දැන් ওই සත්‍ය හුණ කුරුල්ලා නෙමෙයිද ගිහින් බැලුවත් ඉන්නේ ගහේ? වෙන කුරුල්ලෙක් එනවා. එහෙම හිතනවද? ඒක නිවේයි කියලා හිතනවද? දැන් අතන බෙරයක් ගහනවා ඇහුණා. දැන් අපි අතෙන්ට ගිහින් බැලුවොත් පේන්නේ වෙනින් බෙරයක් කියලා හිතනවා. නෑ. ගහපු බෙරේම නේද දකින්නේ. තේරෙන්නේ නැද්ද? දැන් එනකොට චෛත්‍යයක් තිබුණා. නේද? දැන් ගිහින් බැලුවොත් දකින්න පුළුවන් ඒ චෛත්‍යම නෙමෙයිද? තව කෙනෙක් අලුතෙන් එකක් හදලා දෙයිද ওই ටිකට? මොකද්ද විශ්වාස කරන්නේ? එනකොට දැක්ක චෛත්‍යම නේද දැන් ගිහින් බලන්න. ඔක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. අපි සම්මතේ අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ ඔහොම හිතන්න නේද? නෑ, එනකොට තිබුණ ගෙදෙට්ට නෙමෙයි දාපහු යන්නේ ඉවර වෙලා. එනකොට තිබුණ ගෙදර නෙමෙයිද අපහු යන්නේ?
අප්‍රාණික
හැ ඔතන දැන් හිතන්න ඕන එක නෙමෙයි ඉස්සෙල්ලා වැරද්ද තේරුම් ගන්න. දැන් මේ ආවේ උදේ ආපු බල්ලම නේද? ඉස්සෙල්ලා ඇවිල්ලා ගිය බල්ලම නේද ඔය ආවේ? වෙන බල්ලෙක්ද? ඈ? මේ මොහොතේ අලුත් බල්ලෙක් හටගත්තද? කලින් ඇවිල්ලා ගිය බල්ලම නේද ඔයා? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් භාවනා කරනවා නම් මොකද කරන්නේ? අර බල්ලාගෙන ඔය බල්ලා අනිත්‍ය වෙනස් වෙනවා. ඉතින් උදෙත් හිටියා දැනුත් ඉන්නවා. ඒ වුණාට වෙනස් වෙනවා. ඉතින් වෙනස් වුණාට මොකද බල්ලා ඉන්නවා? වැරදි. බල්ලෙක් නැද්ද? බල්ලෙක් ඉන්නවා කියන්නේ පැවැත්මක් දීලා නේද බල්ලට? වෙනස් වෙන එක හරි. වෙනස් වෙන දේත් පවතිනවා නේද? ඒ විදිහට නෙමෙයි. ඉතින් අපිට තරහ ගන්න ඔය පවතින පැවැත්ම මදිද? අර බල්ලා ආයෙත් ඇවිල්ලා මුට එකක් ගහන්න. තරහ හිතක් ගන්න මදිද ඒ වෙනස් වීම? තමයි කර්ම කරනවා නේද? දැන් වෙනස් වෙනවා කියලා බලලා කර්ම නොකර ඉඳීද? උට ගහලා එලවන්නේ නැතුව ඉඳීද? මූ අර කලින් හිටිය බල්ලා නෙමෙයි ඔය වෙන බල්ලේ. වෙනස් වුණ බල්ලේ. එලවන්නේ නැතුව ඉඳීද? තරහ ගන්න නැතුව ඉඳීද? නැවතනයි. දැන් අපේ කෙලෙස් හට ගන්න නැද්ද? හට ගන්නවා. එතකොට දැන් තේරුම් ගන්න ඕකේ අනිත්‍ය බලලා කෙලෙස් හටගන්න එක නවතීද? නැහැ. අන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. මොකද අපි පුරුද්දට අනිත්‍ය බල බල ඉන්නවා. දැන් කෙලෙස් නැති වෙයි කියලා. නැති වෙයිද? ඒ උත්සාහ කරන එක හරි උත්සාහයක්ද කියලා තේරුම් ගන්න ඕනේ. අතන බල්ලෙක් ඉන්නවා. ඌ නෑ නෑ ඌ වෙනස් වෙනවා කිව්වට කෙලෙස් නැති වෙයිද? ඌ එලවන්න හිතෙන්නේ නැද්ද? ඈ? දැන් එහෙම හිතන එක කර්මයක් නෙමෙයිද? කර්මයක්. ඔය කර්ම කරන එක නවතීද අනිත්‍ය බල බල ඉඳලා බල්ලාගේ? බල්ලා වෙනස් වෙන හින්දා කර්ම කරන එක නවත්තයිද? එහෙම නවත්තනවා නම් අපි රහත් වෙලා ගොඩක් කල්. නේද? දැන් මේ ශරීරය වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? පොඩි කාලේ හිටපු හැටිද දැන් තියෙන්නේ? ඉතින් ඕක නොදන්න කෙනෙක් ඉන්නවද? ඈ? දැන් අපි භාවනා කරන හින්දා විතරද ඕක දන්නේ? පොඩි ළමෙක්ගෙන් අහලා බලන්න. ඔවා ගිය අවුරුද්දේ කොහොමද හිටියේ ඔය විදිහම? නෑ වෙනස් වෙලා කියන්නේ නැද්ද? තව අවුරුදු 10කින් ඔය විදිහටම ඉඳීද? නෑ වෙනස් වෙයි කියන්නේ නැද්ද? යෝග දකින්න අලුතෙන් අනිත්‍ය බලන්න ඕනද? එහෙනම් මොකටද අනිත්‍ය බලන්නේ? දැන් මේ ශරීරය වෙනස් වෙනවා කියලා ශරීරයට එන කෙලෙස් නැති වෙයිද? හිතනවා නැති වෙයි කියලා. දැන් නුවණින් හිතන්න එහෙම වෙයිද? තේරුම් ගන්න ඒ අපි දැන් භාවනාවක් කවුරුවක් කිව්ව පළියට කරනවට වඩා තමන් නුවණින් හිතන්න ඕන. දැන් හරි මේ ශරීරේ තියෙනවා, මේ ශරීරේ වෙනස් වෙනවා කියලා දකින්න ඕන. ඒ හින්දා මං අනිත්‍ය භාවනා කරනවා. කොහොමද කියනට අනිත්‍ය 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 කිය කියා ඉන්නවා. ඈ දැන් ඕක දැකලා කෙලස් ටික නැති වෙයිද? ඒක තමයි නුවණින් බලනවා කියන්නේ. විශ්වාස කරනවා ඔය අනිත්‍ය පේන්නේ නැති හින්දා තමයි කෙලෙස් තියෙන්නේ. අනිත්‍ය දැක්කොත් නම් කෙලෙස් මතු වෙන එකක් නැහැ. දැන් නුවණින් හිතන්න ඕන. හරි ඔය වෙනස් වෙනවා තමයි, ඔය බල්ලා වෙනස් වෙනවා තමයි. ඒ වුණාට ඕක එලවන්නේ නැතුව ඉඳීද? ඌ වෙනකොට ඈ වෙනස් වෙන බල්ලා හින්දා තරහ යන්නේ නැතුව තියෙයිද? ඔය බල්ලා ඇවිල්ලා දැන් පැදුරේ නිදාගත්තොත් මොකක් වෙයිද? Taman වාඩි වෙනද? ඌ අනිත්‍යයිනේ බල්ලෙක් නෑ කියලා නිකන් ඉඳීද? ඔය දැන් නැගිටලා ගිහින් එනකොට බල්ලා ඉන්නවා පුටු උඩ නිදාගෙන. ඉතින් අනිත්‍ය භාවනා කරන්නේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. ඔය බල්ලෙක් නෑනේ අනිත්‍යයි කියලා හද්ද නැතුව ඉඳීද? කෙලස් මතු වෙන්නේ නැතුව දියේ ඉඳීද?
බල්ලට ආදරේ නම් ඉන්නරෙන්න.
ආදරේ නම් ගිහින් ඔළුව අතගා. බිස්කට් එක දුද්දි. ඒත් කෙලස් ගහලා එලෙව්වත් කෙලස් ඔළුව අත ගෑවත් කෙලස්. ඈ අත ගෑවුත් බැලුණා, එලෙව්වොත් ගැටුණා. දෙකම කෙලස් නේද? මේ සසරේ යන්නේ නැද්ද ඔය දෙක හිඳ? විපාක නැද්ද ඔවට? නෑ. අනිත්‍ය බල බලා හිටියොත් ඔය කෙලස් කරන එකෙන් නවතීද? ඒකයි ප්‍රශ්නේ. නෑ නේද? ඕකයි. දැන් තමන් කරන දේ ඔය දැක්මක් නැතුව කරනවා කියන්නේ ඒකයි. සම්මා දිට්ඨිය කියන එක නෑ. කාගෙන් හරි අහලා තියෙනවා අනිත්‍ය බල බලා හිටියම් කෙලස් නැති වෙයි. නුවණින් බලලා නෑ එහෙම කර කර හිටියට කෙලස් නැති වෙයි. ඒක අර කියන්නම් ඔයාලේ කියන අනිත්‍ය තමයි දකින්න ඕන. එතකොට නිවන් දකින්න පුළුවන්. නිවනෙත් අනිත්‍ය තමයි ඔහොම ගිහින් දකින්න බෑ. ඒ විදිහට වෙන්නේ. එතන සම්මා දිට්ඨිය කියන එක නෑ. හරි දැක්කේ. කවුරුවත් කිව්වට ඔහේ කරන. තාර පොතේ දැකලා තියෙන ඕක පාඩම් කරගෙන ඔහේ කරන. දහම දැකලා නෙවෙයි. ඒ ඔහම අනිත්‍ය භාවනා කරපු අය හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් හිටියා. ඒ විදිහට අනිත්‍ය භාවනා කරපුවා. හැබැයි නිවනට තම හම්බ වුනේ නැහැ. නිවන තියා සෝවාන් මාර්ගයටවත් වැටුනේ නැහැ. එතනයි අපි මේ බුදුදහම කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් ඇති කරගන්නවා. මේ දේ කළොත් දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද කියන නුවණක් පහළ වෙන්න ඕන. ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැක්ම තිබුණොත් Tamanට ඕවට උත්තර දෙන්න පුළුවන් කියනකොට. නැත්තම් ඔහේ අන්ධ විශ්වාසෙන් කවුරුවත් කිව්ව පළියට කවුරුවත් ගැන තියෙන ගෞරවයට ඔහේ භාවනා කර කර ඉන්නවා. Taman දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කවදා හරි යන්නේ මෙහෙම කර කර හිටියම නිවන් අවබෝධ වෙයිනේ කියලා. ඒ මොනවා හරි කර කර ඉන්නවා. එහෙම දහමක් නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ නුවණකින් තේන්න ඕන. මෙන්න මේකයි හරි මාර්ගය. මේ විදිහට වැළුවොත් මේ දුකේ කෙලවර වීමක් වෙනවා කියලා ඥානයක් එන්න ඕන. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා හොඳ නුවණක් එන්න ඕන. එතකොට තමයි සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ. ඕකම කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා හොඳ නුවණක් එන්න ඕන. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඔය ටික නැතුව භාවනා කළාට හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. මාර්ගඵල ලැබෙන්නේ නැන්නේ. ඔය දැක්ම ඇති කර ගන්න නැතුව අනිත්‍ය භාවනාව කළත්, දුක්ඛ භාවනාව කළත්, අනාත්ම භාවනාව කළත් ආර්ය මාර්ගයට වැටෙන්නේ නැන්නේ. සම්මා දිට්ඨිය තව විදිහට කියවොත් සම්මා දිට්ඨිය නැතුව, කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව මොන භාවනාව කළත් සෝවාන් වෙන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොකද බුදුදහමක් දන්නේ නැති කෙනෙකුටත් පුළුවන් අනිත්‍ය බල බලා ඉන්න. නේද? ඕක වෙනස් වෙනවා, ඕක වෙනස් වෙනවා. අනිත්‍ය බල බලා ඉන්න පුළුවන්. එහෙම බල බලා හිටියටම අවබෝධ වෙන දෙයක් නෙවෙයි මේක. ඒක අවබෝධ කරගන්න මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ දුක මේකයි, දුකට දුක්ඛ සමුදය, දුක හටගන්නේ මෙහෙමයි, දුක්ඛ නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඒ තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකය මේකයි, ලෝක සමුදය මේකයි, ලෝකේ හටගන්නේ මෙහෙමයි, ලෝක නිරෝධය මෙහෙමයි, නිරෝධ මාර්ගය මේකයි. ඒ තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නැත්නම් රූපය මේකයි, රූප සමුදය, රූපේ හටගන්නේ මෙහෙමයි, නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඒකෙන් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට තමයි මාර්ගයක් තියෙන්නේ, මාර්ගය වඩන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැතුව කොච්චර භාවනා කළත් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ, ලෝකෝත්තර මාර්ගයකට වැටෙන්නේ නැහැ. අපි තමයි බුදුදහම. මේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඔන්න ඕක තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා.
අතීත රූපය නිරුද්ධ වුණා. නමුත් තාම රූපය අපේ නිරුද්ධ වෙලා නැහැ. වර්තමානයේ මේ රූපේ නැතුණාට රූපේ ඇතුළේදී අභ්‍යන්තරේ අනාගතයේ ඒ රූපේ මවාගෙන අපිට එක එක දේවල් හිතෙන් ඇති කරගන්න පුළුවන්.
දැන් හරිනම් අතීත රූප නිරෝධ වෙනවා. අනාගත රූප තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඒකත් නැහැ.
එහෙනම් අපි
අතීත රූපේ මෙරිලා ඉවරයි, ඒකත් නැහැ. අනාගත රූපේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒකත් නැහැ. තියෙනවා නම් තියෙන්නේ මේ මොහොතේ වර්තමාන රූපයක් විතරයි. නේද?
දැන් මේක දැන් ඒකේ වෙයි වර්තමානයේ.
දැන් ඒ විදිහටද අපි ලෝකේ දකින්නේ? දැන් අර කුරුල්ලා අපේ විශ්වාස කරන විදිහට අතීතේ හිටියේ නැද්ද? අපිට සද්දේ ඇහෙන්න කලිනුත් ඌ හිටියද නැද්ද? හිටියා. ඒ මොහොතේ ක්ෂණිකව මේ පහළ වුණා නෙවෙයිනේ සද්දේ ඇහෙන මොහොත. අපිට එන විශ්වාසය මොකද්ද? ඌ ඊට කලිනුත් හිටියා. දැන් ඌ කෑ ගැහුවා. දැන් අපි ගිහින් ආයේ බැලුවොත් ඌව අත්දකින්න පුළුවන්. දැන් ඒ කුරුල්ලා අතීත රූපේ කියන එකත් අපි විශ්වාස කරනවා. අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අනේ පැවැත්මක් දුන්නා. අපි විශ්වාස කරන දෙයටයි පැවැත්ම දුන්නේ, කුරුල්ලට නෙවෙයි. අපි විශ්වාස කරනවා ඒ කුරුල්ලා අතීතෙත් හිටියා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් භව පැවැත්මක් තියෙන බවක් නේද ඔය කිව්වේ? තියෙන බව නේද? මීට මොහොතකට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන්නේ තියෙන බව නේද? පවතින බව නේද? භවය. භව.
ඒ තුනම නැතුණත් අපි මෙතන බාර අරගෙන තියෙනවනේ තියෙනවා.
තුනම නැත්තම් බාර ගැනීමක් කියලා නෑ. බාර ගැනීමම තමයි ඒ තියෙන බව කියන්නේ. අතීතේ තියෙනවා කියලා බාරගත්තා. දැන් ඉන්නවා කියලා බාරගත්තා. අනාගතෙත් ඉන්නවා කියලා බාරගත්තා. බාරගෙන ඉවරයි. ඔක තමයි රූපේ බැසගත්තා කියන්නේ. රූපේ පිළි අරන් ඉවර. හරි. රූපේ පිළිගත්තට පස්සේ ඕක අනිත්‍යයි. ඔන්න දැන් භාවනා කරන්න යනවා. දැන් රූපේ පිළි අරන් තියනවා කියලා භවපෑත්ම දීලා ඉවරයි. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා දැන් දැඩිව විශ්වාස කරනවා. දැන් ඕක කඩා ගන්න ඒ රූපේ අනිත්‍ය අනිත්‍ය කියලා භාවනා කරන්න යනවා. ඕක තමයි දැනට කරන භාවනාව. නේද? දැන් බල්ලා ඉන්නවා කියලා පිළිගත්තා. ඌ අතීතෙත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඒ වුණාට ওই බල්ලා වෙනස් වෙනවනේ. අනේ දැන් භාවනා කරලා දකින්නේ මොකද්ද? ඒ ඉන්න බල්ලා වෙනස් වෙනවා. වෙනස් වෙනවා තමයි. ඒ වුණාට බල්ලෙක් ඉන්නවා. ওই ඉන්න බල්ලා ඇති අපිට කෙලෙස් ඇති කරගන්න. එලෙන්න හරි ගැටෙන්න. ඕක වෙනස් වුණා කියලා අපි කෙලෙස් ඇති නොකර ඉන්නේ. මොකද බල්ලට පැවැත්ම දීලා ඒ බල්ලව අපි බාර අරන් ඉවරයි. ඌ වෙනස් වෙන්න පුළුවන්. වෙනස් නොවන දෙයක් නැහැ මේ ලෝකේ. තියනවාද වෙනස් නොවන රූපයක්? නැහැ. හැම රූපෙම වෙනස් වෙනවා. වෙනස් වීම දැක්කා කියලා අපි කෙලස් ඇති නොකර ඉඳීද? දැන් කෑම ටිකක් ගන්න. උදේ හදපු කෑම අද රෑ වෙනකන් සමහර විට කන්න පුළුවන් වෙයි. හෙට කන්න පුළුවන් වෙයි. ලබන සතියේ කන්න පුළුවන් වෙයි. ඔය වෙනස් වෙනවද නැද්ද? ඔය වෙනස් වීම දකින්න නැති කෙනෙක් ඉන්නවද? දකින්න. ඒ වුණාට ඇලීම නැති කරගනින්. කෑමට තියෙන තණ්හාව නැති කරගනින්ද ඔය කෑම හෙට වෙනකොට නරක වෙනවා කියලා? අද තියෙන ආසාව නැති වෙයිද? ඒත් බලන්න ඔය වෙනස් වීම දැකලා ආසාව නැති වෙනව නම් එහෙනම් කෑමට කවුරුත් ආස කරන්නේ නැහැ. නේද? අවුරුදු ගාණක් ගිය අවුරුද්ද කෑම දැන් කන්න පුළුවන්ද? ඒ වුණාට ඒ කෑමට තියෙන තණ්හාව නැති වෙලාද? ඈ? එහෙනම් වෙනස් වීම දැකලා තණ්හාව නැති වෙයිද? මොකද්ද තියෙනව නේද ප්‍රශ්නය? ඕක තමයි සම්මා දිට්ඨිය නැතුව අනිත්‍ය බැලුවට ඔය වෙලේ හරියන්නේ නැහැ. හරි? දැන් ඔයගලන්ට වෙලා තියෙන්නේ ඕක තමයි. සම්මා දිට්ඨිය නැහැ, අනිත්‍ය නම් බලනවා හොඳට. හැබැයි ඒක බුදුදහම නෙවෙයි. ඕක අන්‍ය තීර්ථකයන් උත් කළා ඔය අනිත්‍ය බැලීම. හරි? බුදුදහමකින් කරන්න ඕන මේක තේරුම් ගන්න ඕන. මේ හරි දැක්ම කියන එක, සම්මා දිට්ඨිය කියන එක ඇති කර ගන්න ඕන. ඊට පස්සේ තමයි භාවනාව එන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් පස්සේ තමයි ඉතුරු මාර්ගාංග වැඩෙන්නේ. ඈ? එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්න විදි තමයි මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන්නේ. නැත්තම් ඉතින් ඔය මුකුත් දැනගන්න ඕනේ. ගිහින් අනිත්‍ය බල බලා ඉන්න. එතකොට හරි නිවන් දකී කියලා කියන්න පුළුවන්. ඒක එහෙම වෙන දෙයක් නෙමෙයි. ධර්මය අහලා නුවණින් මෙනෙහි කරලා සම්මා දිට්ඨිය පහළ වුණ කෙනාටමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඒ අද ලොකු වැරදි විශ්වාසයක් තියෙනවා. අනිත්‍ය බල බලා හිටියහම නිවන් දකින්න පුළුවන් කියලා. දැන් පේනව නේද ඒකේ අඩුවක් තියෙනවා කියලා? හැබැයි අනිත්‍ය දැකලා රහත් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ තියෙන්නේ ওই විදිහට නෙවෙයි. සම්මා දිට්ඨිය ඇති කර ගත්තට පස්සේ අනිත්‍යක් බැලුවොත් අන්න එයාට අවබෝධ කරගීමේ හැකියාව. හරි. එතකොට දන්නවා මේ අනිත්‍ය බලන්නේ මොන අවබෝධය සඳහාද? අවබෝධයක් නැතුව ඕක කළාට එහෙම අවබෝධ වෙන දෙයක් නෙවෙයි මේක. ඒකයි මේ දහම අහන්න. ඥානතෝ පස්සතෝ. දැනගෙන තමයි ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ. හරි? මේක අහලා දැනගෙන දැන් අවබෝධයක් එන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මෙන්න මේ විදිහේ දෙයක් කියන්නේ. එහෙම නැතුව කාගෙන් හරි මොකක් හරි අහගෙන ගිහින් කළාට ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්නේ නැහැ. විඥාණය ඇති වෙන්නේ නැහැ. තමන් මේ සම්මාදිට්ඨිය තමන් ඇති කරගන්න ඕන. උපදෙස් දෙන කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ හින්දා මට මාර්ගඵල ලැබෙයි කිව්වට හරියන එකක් නෙවෙයි මේක. එහෙනම් ඉතින් බුදුහාමුදුරන්ට සම්මාදිට්ඨිය තිබුණා. එහෙනම් අපි ඔක්කොම රහත් වෙන්නේ නේද? එහෙම දෙයක් නෙවෙයි මේක. ගුරුවරයාට සම්මාදිට්ඨිය තිබුණාට ගෝලයට ඉතුරු ටික කරහම එයි කියලා එහෙම හිතන්න එක. ආ? ඔව්. සත්‍ය දකින්න නිකන් බෑ. සත්‍ය දකින්න බුදුදහම අහන්න ඕනේ. ඒක විමසන්න වෙන විදිහකට බෑ. ඒකයි මේ බුද්ධෝත්පාද කාලයක උපදින එකේ වටිනකම. දැන් භාවනා කරන වැඩේ බුදු කෙනෙක් පහළ වෙන්නත් කලින් කට්ටිය කළා නේද? අපට වඩා හොඳට, උගලන්ට වඩා හොඳට භාවනා කරපුවයි හිටියා බුද්ධෝත්පාද කාලයකට කලින්. සිද්ධාත් කුමාරයා බුද්ධත්වයේ ලබන්න කලින් බොහෝම භාවනා කරපුවයි කියලා. ආලාර කාලන උපකාරම් පුත ඒ අපි ඔය නම් සඳහන් වෙන කට්ටිය විතරනේ. එහෙම නම් සඳහන් නොවන පිරිස් ගොඩාක් හිටියා ඒ කාලේ භාවනා කර. ගිහිගෙයින් නික්මිලා ගාක් භාවනා කරපු පිරිස හිටියා. ඉතින් මේ එතකොට ඒ වගේ වැයිද මෙහෙම අල්ලගෙන නෑ බරට නෙමෙයි ඒක දැන් සබ්දේ හොඳයි දැන් ඔතන තේරුම් ගන්න ධර්මතාවයක් තියෙනවා. ඒ අපි මේ ධර්මතාවේ තේරුම් ගන්න බුදුදහම උදව් කරගන්නවා. මේකට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ඒ කියන්නේ මේ ඇහැ කියන දේ දට ඇත්ත ඇති හැටියට දකින්න ඇහැ කියන දේ. කන කියන දේ පිරිසිඳ දකින්න. නාසය, දිව, ශරීරය, මනස කියන සලායතනය පිරිසිඳ දකින්න. සලායතනය මේකයි. සලායතන සමුදය මේකයි. සලායතන හටගන්නේ මේකයි. සමුදය කියන්නේ හටගන්නේ මේ නිසා. එතකොට මේ හටගන්නේ මේ නිසා කියලා දැක්කොත් ඒ හේතු නැත්තම් හට ගැනීමක් වෙන්න බෑ. ඒකට කියනවා නිරෝධය කියලා. නිරෝධය මේකයි. එහෙනම් නිරෝධ කරන මාර්ගය මේකයි කියන අවබෝධයක් එනවා. එතනිනුත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගන්න ගාක් විදි කියලා තියෙනවා. අපි එකකින්වත් ඇති කරගත්තේ නැතුව. ඒක දුක කියන්නේ මේකයි, සමුදය මේකයි, නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඔපෙන් පුළුවන් සම්මාදිට්ඨිය. ලෝකය කියන්නේ මේකයි, සමුදය මේකයි, නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඒකෙන් පුළුවන් සම්මාදිට්ඨිය තියෙනවා. රූපය මේකයි, සමුදය මේකයි, නිරෝධය මේකයි, මාර්ගය. ඒකෙන් පුළුවන් සම්මාදිට්ඨිය තියෙනවා. සලායතනේ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස නේද? සලායතනේ කියන්නේ මේකයි සමුදේ මේක මේ නිසයි ඒව හටගන්නේ නිරෝධය මේකයි මාර්ගය මේකයි ඔකිනුත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න දැන් අපි අර සද්දයක් ඇහිලා හිතුවා කුරුල්ලෙක් ඉන්නවා කියලා. මේ දැන් බලමු එතන සම්මා දිට්ඨිය යෙදුනද? දැන් කුරුල්ලෙක් අපි බාරගත්තා. අතීතෙත් හිටියා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. අතීත කුරුල්ලා වර්තමාන කුරුල්ලා අනාගත කුරුල්ලා රූපේ අතීත රූප වර්තමාන රූප අනාගත රූප කියලා අපි පැවැත්මකුත් දුන්නා නේද? ඒ කුරුල්ලා දුර ඉන්නේ නැත්නම් ළඟ ඉන්නේ. ඔහොම හිතන්නත් පුළුවන් නේද? ඊළඟට අර රළුද සියුම්ද කියන අදහසකුත් වෙනවා. අපි පැදුරටත් ගන්න ඒ රූපය ගැන එක එක අදහස් එන නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ওই රූපේ ගැන එක එක අදහස් එනවා නැත්නම් අපි ওই රූපේ ගැන භාවනා කරනවා ඊළඟට. ওই රූපේ අනිත්‍යයි. ওই රූපේ දුකයි. ওই රූපේ අනාත්මයි. ওই රූපේ සතර මහා ධාතු. ওই රූපේ දෙතිස් කුණප. තවත් තියනවද කරන භාවනා? ඔය කරන භාවනා ඔක්කොම මේ රූපය ගැන නේද කරන්නේ? දැන් රූපය පිළි අරන් ඉවරද නැද්ද? රූපේ බාර අරන් ඉවරයි. රූපයක් තියනා කියලා පිළි අරගෙන ඊට පස්සේ භාවනා කරනවා. එතකොට අපි රූප සමුදේ දැක්කද උතන? රූපේ හටගත්තේ ඇයි කියලා දැක්කේ නැහැ. එහෙනම් රූප නිරෝධයක් දකීද? නැහැ. අපිට නිරෝධයක් පේන්නේ නැහැ. රූපේ තියෙනවා. පිළි අරන් ඉවරයි. හරි. රූපය පිළි අරන් ඉවරයි. කුරුල්ලෙක් ඉන්නවා කියලා පිළි අරන් ඉවරයි. ඇයිතන රූපස්කන්ධය තියනවද? තියෙනවා. වේදනාස්කන්ධය තියනවද? කුරුල්ලා ගැන කැමැති අකමැති මදහත් වේ ඕන එකක් එන්න පුළුවන්. වේදනාස්කන්ධය තියනවා නේද? සංඥාස්කන්ධය තියනවද? ඒ කුරුල්ලා අනිත් ඒවායින් වෙන් කරගන්නීමේ හැකියාවක් තියනවද? තියෙන සංඛාර ස්කන්ධයක් තිබුණා. ඒ කියන්නේ චේතනාවද? සංඛාර ස්කන්ධයක් තියෙනවා. විඥාන ස්කන්ධයක් තියෙනවා. ඔවා ගැන දැනුවත් වුණාද? කුරුල්ලෙක් ඉන්නා කියලා දැනුවත් වුණා නේද? විඥාන. වෙන කවුරුවත් නෙවෙයි දැනවත් වෙන්නේ විඥාන. නේද? දැන් පංච උපාදානස්කන්ධේ පහළ වුණාද නැද්ද? පහළ වුණා. හරි. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඔය පංචස්කන්ධේ විතරනේ උපාදානය නෑ නේ කියලා. ඒ උපාදානේ නැද්ද ඔතන? උපාදානේ තියෙන. කවුද අත්දැක්කේ එතන කුරුල්ලෙක් ඉන්නවා කියලා? මම. ඒ උපාදානේ නැද්ද? තියෙන. තණ්හා දිට්ටි මාන ශරීරම ටික තියෙන. පංච උපාදානස්කන්ධය හටගෙනද නැද්ද? හටගෙන. බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. අන දුක හටගෙන. දැන් අපි දැක්කද දුක හටගත්තද? නැහැ. කුරුල්ලෙක් නේ හටගත්තේ. දුක නෙමෙයි. ඈ එනකට හටගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධය.
භාවනාවක් නෑ අපිට කරන්න.
නේද? අන්න ඒකට කියනවා දුක කියලා. දැන් ඔන්න දහමක් අහලා දැනගන්න ඕන ඕවා නේද? සංකිට්ඨේන පංච උපාදාන සංදා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? දහම. ඥානතෝ දහම ඇහුවා. පස්සතෝ තමයි නැත්තේ. ඒකට දැක්කේ නෑ. අහලා තියෙනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා. එනකට ඒක Tamanට පේන්නේ නෑ. පංච උපාදානස්කන්ධය හටගත්තා දුකක් හටගත්තා කියලා නම් පේන්නේ. නේද? මේ ඥානතෝ පස්සතෝ කියන්නේ අහන දේ ඊළඟට හොයන්නත් ඕන.
හෙලෝ.
ඒකට ඥානතෝ පස්සතෝ. ඥානතෝ කියන එක නම් ඔන්න පොඩ්ඩක් ආවම එහෙම දෙයක් ඇහිලා තියෙනවා. අනිත්‍යක කරගන්න එක තමයි මාර්ගයේ වඩනවා කියන්නේ. නේද? දැන් තේරුම් ගන්න ඕන දැන් මේ භාවනාව කළොත් මේ පස්සතෝ කියන එක වෙයිද කියන අවබෝධයක් එනවා. ඒ කුරුල්ලා අනිත්‍ය බලබලා ඉඳලා මේ අවබෝධය එයිද? දැන් බලන්න රූපය කියන එක අපි පිළිගත්තා. කුරුල්ලෙක් ඉන්නා තුන පිළිගත්තා. ඒක තමයි රූපේ බැසගත්තා. කියන අජෝසාය තිට්ඨතු. ඒ ගැන හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨතු. නේද? ඉතින් කිසියම් රූපයක් ගැන සතුටු වෙනවා නම්, කතා කරනවා නම්, ඒක බාර ගන්නවා නම්
අභිනන්දන
උපාදානිය වෙනවා. බාරගෙන ඒ තමයි උපාදානය කියන්නේ. යන් රූපේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. යන් රූපේ නන්දි තද උපදාන. මේ නන්දියටම තමයි උපාදානය කියන්නේ. ඒ කැමැත්තම තමයි උපාදානය කියන්නේ. උපාදානය වෙන්නේ. හරි. දැන් බලන්න ඒ රූපය පිළිගත්තා. රූපය දැඩිව බාරගත්තා. දැන් කවුරු හරි කෙනෙක් කිව්වට නෑ නෑ ඕක මුලාවක් කියලා එහෙම පිළිගන්න ස්වභාවයක් නෑ. අපි පිළි අරන් ඉවරයි. රූපය පිළිගත්තා. ඈ දැඩිව පිළි අරන්. නෑ ඕක කෑ ගන්න සද්දය ඇහෙනකොට කුරුල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. කවුරු හරි නැහැ කිව්වට ඒක පිළිගන්නවද? ඈ? දැන් අපි රේදා රෙකෝඩින් එකක් කරන්නේ සමහර බලලා තිබුණා ඒක නේද? බුද්දිස් channel එකේ ගියේ. ඒක බලද්දී ඇහුණාද කුරුල්ලෝ කෑ ගහනවා එහෙම? හරියට කෑ ගැහුවා නේද? ඈ? උන් දිගටම කෑ ගැහුවා නේද? මේ එතන ඒ සද්ද ඇහෙන්න තිබුණා. ඉතින් අපිත් හිතුවේ හරියට මේ කුරුල්ලෝ සත්තු ඉන්නවා කියලා. පස්සේ අර හාමුදුරුවන්ගෙන් අහුවහම මෙච්චර කුරුල්ලෝ ඉන්නවද කියලා. නෑ නෑ ඕක මම ඔය ඉන්ටර්නෙට් එකෙන් අරන් මේ දාලා සද්දෙට දාපු එකක් කිව්වා. ස්පීකර් එකකින් දාලා තියෙනවා. ඒක පේන්න නෑ. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනත් අහම එකක් දාලා තිබුණා නම් දැන් මොකද වෙන්නේ? අපි බාරගත්තු කුරුල්ල හරිද ඒකට? එහෙම තමයි අතනත් හිතුවේ. දැන් ඔයගොල්ලෝ ටීවී එකේ බලලත් හිතුවේ එහෙමනේ. නේද? දැන් ඇත්ත ඇති හැටිද අත්දැකලා තියෙන්නේ? හිතලා තියෙන්නේ. නැහැ. ඔන්න ඔකයි කියන්නේ දැන් රූපය මොකද්ද කියලා දැක්කේ නැහැ. අපේ තියෙන දෘෂ්ටියෙන් රූපේ පිළිගත්තා. හොයලා බැලුවේ නෑ ඒක ඇත්තද නැත්තද කියලා. ඒකට අපි රූපය ඒ විදිහටම පිළිගත්තා. ඒක හොයලා බැලුවේ නෑ. ඒ සද්දය ඇහෙන්නේ කුරුල්ලෙක් ඉන්න හින්දාමයි කියලා දැඩි දෘෂ්ටියක් තියෙනවනේ අපි. ඒකට දාගත්තා. නේද? ඔය සද්දය ඇහුණත් එහෙම කුරුල්ලෙක් ඉන්නවම ඒක අර පළවෙනි පරණ ආපු මතයක්. නේද? දෘෂ්ටියක්. ඔය සද්දේ කරන්න නම් මෙහෙම කුරුල්ලෙක් ඉන්නම ඕන. නේද? කුරුල්ල රංචුවක් නේද? ඒක දැන් කවුරුවත් නැහැ කිව්වට පිළිගන්නවද? නෑ. මොකද අපේ දෘෂ්ටිය බලවත්. හරි? දැන් බලන්න අර වතුරට එබෙන බල්ලටත් ඕක නේද උනේ? ඌ විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන පේන දේ තියෙනවා. එහෙ නැත්තම් තියෙන හින්ද තමයි පේන්නේ. ඒක දෘෂ්ටියක් නේද? ඒ මතයක් දැඩිව ගත්තු විශ්වාසයක්. එතකොට ඒ විශ්වාසයේ ඉන්නකන් ඌ වතුරට එබෙනකොට අන්න බල්ලෙක් පේනවා. බල්ලෙක් ඉන්න හින්දා තමයි පේන්නේ. අනේ දැන් ලෝකෙට ආйти රූපයක් විශ්වාස කරලා බාරගත්තා. බල්ලෙක් ඉන්නවාමයි කියලා දැඩිව පිළිගත්තා. නේද? අපි කියනවා නෑ නෑ ඌ රැවටිලා. ඇයි රැවටිලා කියන්නේ? ඒක නෙමෙයි එතන තියෙන ඇත්ත ස්වභාවය, යථා භූත ස්වභාවය. ඒක අර දැඩි මතයක් හින්දා, දෘෂ්ටියක් හින්දා ඌ හිතෙන් හිතාගත්තු දෙයක් විතරයි. නේද? මේ රූපය, බල්ලෙක් කියන රූපය ඌ දැඩි විශ්වාසයක් හින්දා හිතෙන් හිතාගත්තු දෙයක් විතරයි. හරි? අජෝසාය තික්කති කියන්නේ ඒක දැඩිව දැසගත්තා, ඒක බාරගත්තා. ඒක එහෙමමයි කියලා බාරගත්තා. දැන් බල්ලා වතුරට එවිලා දැඩිව බාරගත්තා නේද අර බල්ලෙක් ඉන්නවමයි කියලා. දැන් අපි සත්‍යයක් අහලා දැඩිව පිළිගත්තා නේද අර කුරුල්ලෙක් ඉන්නවමයි කියලා. ඒ අජෝසාය තික්කති. ඒක එහෙමමයි කියලා පිළිගරන් ඉවරයි. ඒක බාර අරන් ඉවරයි. ඒක දැසගෙන ඉවරයි දැන්. ඒක ලෝකෙට අයිති දෙයක් කියලා පිළිගරගෙන ඉවරයි. එහෙම දෙයක් තියෙනවා. අජ්ජෝසාය තිත්තති. දැන් ඒක ඇති කෙලෙස් ඇති වෙනවා. දැන් ලෝකය පිළිගත්තා. දැන් ලෝකේ හට ගැනීමක් අපි දැක්කෙත් නැහැ, නිරෝධයක් දැක්කෙත් නැහැ. ඒක එහෙමමයි කියලා පිළිගත්තා. දැන් බල්ලා දැක්කේ නැහැ, බල්ලෙක් හටගත්තේ මේ හේතුව හින්දා කියන එකක් ඌට වැඩක් නැහැ. බල්ලෙක් ඉන්නවා. මේ එතනින් එහාට හොයන්න සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඕන කමක් ඌට නැහැ. දැඩි විශ්වාසෙන් ලෝකෙ පිළිඅරන් ඉවර. ඒකේ ආයේ වැරද්දක් තියනවද මොකද්ද කියලා හොයන්න ඕන කමක් නැහැ. නේද? දැන් අපි ඇහැ පාවිච්චි කරාම ওই දෘෂ්ටිගත වෙලා නැද්ද ওই විදිහට? ඔය රූප තියෙනවාමයි කියලා අර පැදුරක් තියෙනවා. එතනින් එහාට හොයන්න ඕන කමක් අපිට තියෙනවා. මේ හරිද වැරදිද, ඕක දැත්ත ස්වභාවය, යථාභූත ස්වභාවය ඕකද, එහෙම ඕන කමක් නැහැ. ඇයි? අපි දෘෂ්ටිගත වෙලා ඒවා විශ්වාස කරන, ඒවා බාර අරන් ඉවරයි. බල්ලටත් ඕක තමයි වෙලා තියෙන්නේ. වතුරට එමුණා. අන්න බල්ලෙක් ඉන්නවා. ඒ පේන්නේ ඉන්න හින්දා. එතනින් එහාට ඒක ඇත්තද නැත්තද කියලා හොයන්න ඌට එහෙම ඕන කමක් නැහැ. මොකද ඌ ඒක ඇත්තයි කියලා දැඩිව පිළිගන්නවා. අන්න ඕක තමයි අජ්ජෝසාය තික්කති කියන්නේ. ඒක බාර අරන් ඉවරයි. එතකොට ඒකේ සමුදයක් වැඩකුත් නැහැ, නිරෝධයක් වැඩකුත් නැහැ, මේකට මාර්ගයක් වැඩකුත් නැහැ. ඒක බැසගෙන ඉවරයි. නේද?
දැන්
මොකද හිතන්නේ ඒක ගැන? ඔව් දැන් ඔතන බලන්න ඕන දැන් ලෝකය කියලා දෘෂ්ටියක් ආවා. ලෝකෙට අයිති දෙයක් තියෙනවා රූපයක් තියෙනවා කියලා දෘෂ්ටියක් ආවා. නේද? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ওই ලෝකෙට හේතුව. මේ ලෝකෙ හටගත්තේ ඇයි කියලාත් දකි. හටගත්තේ ඇයි කියලා දැක්කොත් නිරෝධයක් දකින්න පුළුවන් වෙයි. ඔය සත්‍යයක් ඇහෙන්නේ මොකද්ද? හෙලිකොප්ටර්. හෙලිකොප්ටරයක් කියලා දැනගන්න උදව් උනේ මොනවද? සත්‍යයක් ඇහෙන්න. දැන් ඒ සත්‍ය ඇහුණ එක විතරයි දැන් උනේ නේද? දැනගත්තේ හෙලිකොප්ටරයක් හිතෙන්. දැන් බලන්න හෙලිකොප්ටරේ බාර අරන් ඉවර. ඒ දැඩි මතයක් තියෙනවා. එහෙම ඇහෙන්න නම් හෙලිකොප්ටරයක් නදා. ඔය දුරන්නේ කවුද? දැන් බලන්න අපි ආයතන පාවිච්චි කරන්නේ අර බල්ලා වගේ නෙමෙයිද? ලෝකෙට අයිති දෘෂ්ටියෙන් නෙමෙයිද? හැම සංඥාවටම අපි ලෝකෙට අයිති රූපයක් හදා ගන්නව නේද? බාර ගන්නව නේද? බැස ගන්නව නේද? හැම සත්ත්ව සංඥාවටම අපි සබ්ද සංඥාවෙන් නවත්තන්නේ. ලෝකෙට අයිති රූපයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඔය බල්ලව ගිහින් දකින්න බැයිද? පුළුවන්. ඇහක් උපද්දවලා දකින්න පුළුවන්. සද්දේ දකින්න පුළුවන්ද ඇහේ? නෑ, ඒක ඇහුනේ සද්දයක්. ඇහුනේ සද්දේ වුණාට අපි ඒකට අදාළ රූපයක් මවලා ඉවරයි. ඒ රූපයක් නැවුවහම ඒක ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. නම් සද්ද නම් අත්දකින්න බලන් කණෙන් විතර නේද? ඒ වුණාට අපි ඒ සද්දෙන් ද හිතා ගන්න රූපේ ඇහෙන් දකින්න පුළුවන්, නාසයෙන් අත්දකින්න. ඒ බල්ලගේ මෙහෙම ගඳකුත් තියෙනවා කියලා දන්නවා. බලු ගඳ නැත්තම් ඔය පිච්ච මලක් වගේ සුවඳක් කියලාද හිතෙන්නේ? නෑ, ඒකට අදාළ ඒ රූපයට අදාළ ඒ සතරම රූපය කියනකොටම අපි සතර මහා ධාතු රූපය. සතර මහා ධාතු රූපේ වුණාම ඒකේ උපාදාය ටික තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා, සේරම ටික තියෙනවා. නේද? එංග ඔය ලෝකයක් හැදුවා නේද? කොහෙද හැදුවේ? හිත ඇතුලේ තමයි හැදිලා තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ ඔක හිත ඇතුලේ කියලාද එළිය කියලා? ඒ අවිද්‍යාව නෙවෙයිද? අවිද්‍යාවෙන් උන මුලාවක් නේද ඒක? දැන් බලන්න මේ ආයතනයක් පාවිච්චි කරනකොටම ඒ ආයතනයට අදාළ සංඥාවක් තමයි ඒකෙන් ඇත්තටම දෙන්නේ. කණින්නම් සබ්ද සංඥාව. අපි ඒ සංඥාවෙන් නිමේ යද්දකින්නේ. අපි ඒ සංඥාවට අදාළ ලෝකයක් මවන රූපයක් මවන නේද? සංස්කරණයක් කරනවා. ඒ සංස්කරණේ ලෝකෙට අයිති කියලා හිතනවා. සතර මහා ධාතු දෙයක් කියලා හිතනවා නේද? හිත ඇතුලේ හදන දේ එළියේ තියෙන්නේ කියලා හිතනවා. ඔන්න දැන් අවිද්‍යාවෙන් කරන සංකාරයක් තියෙනා නේද? අවිද්‍යාපත්‍ය සංකාර. ඒ ගැන දැනුවත් වෙනව නේද විඥාණය? විඥාණයෙන් ඒක තව තහවුරු කරගන්න. විඥාණය තමයි ඕක දැනුවත් කරන්නේ. දැනුවත් කරන්නේ විඥානේ. එහෙම දෙයක් කියලා විඥානේ තමයි දැනගත්තේ. වෙන කවුරුවත් නෙවෙයි. අපේ විඥානය තමයි දැනගත්තේ එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. නේද? දරු විඥානේ දැනගත්තේ මොකද්ද? එළියේ තියෙන ස්වභාවයක්. සතර මහා ධාතු ස්වභාවයක් නේද දැන් දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ විඥානේ විශ්වාස කරන්නේ එළියේ තියෙන සතර මහා ධාතු ස්වභාවයක් ගැන නේද? රූපයක් ගැන නේද? එතකොට ඒ රූපෙට අදාළ නාම ධර්ම ටික හින්දා තමයි දැන් විඥානේ එහෙම දෙයක් ගැන දැනගන්නේ. නාම රූප. නේද? ඒ රූපෙට අදාළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා නේද? සංකාර තියෙන අපේ චේතනා ටික තියෙනවා නේ රූපෙක. එතකොට බලන්න ඒ විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ නාම රූපයක් නේද? ඇත්තටම එළියේ තියෙන යථාභූත ස්වභාවයක් නෙවෙයි ඔය. මනසෙන් හදපු නාම රූපයක්. විඥාණයට අරමුණු වෙන්නෙම මතක තියාගන්න එළියේ තියෙන රූප නෙවෙයි නාම රූප. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. අපි මුලා වෙලා තියෙනවා ඒවා එළියේ තියෙන සතර මහා ධාතු රූප කියලා. ඒකයි රූපේ බැසගෙන තියෙන්නේ. විඥාණයට අරමුණු වෙලාම තියෙන්නේ හිත ඇතුලේ හදපු රූපම නේද? ඔය දැන් සද්ද සංඥා හැම එකෙන්ම හැදුවේ විඥාණයට අරමුණු වෙන රූප ටික. නාම රූප. නේද? විඥාණයට අරමුණු වෙන නාම රූප. එතකොට විඥාන නාම රූප තියනවා කියන්නේ ඒකට අදාළ ආයතනයක් තියෙනවා. දැන් එළියේ රූපයක් තියෙනවා කියනවා නම් ආයතනිකින් ඒක අත්දකින්න පුළුවන්. සල ආයතන. සංඥාව උදව් වුණා. හැබැයි සංඥාවෙන් නැවතිලා නැහැ. එතන අවිද්‍යාවයි සංඛාරයි දාලා දැන් විඥානත් හදලා නාම රූපත් හදලා සල ආයතනත් හදලා පස්සයත් හදලා වේදනාත් හදලා තණ්හා උපාදාන භව ප්‍රයත්න බුද්ධිල ජාති හටගෙනත් තිබෙන. ඉතින් ඒ හටගත්තු දේ ජරා මරණ ලෝක පරිදේව දේරම ටික ඇති වෙන්න පුළුවන් නේද? ඔන්න ඔය සේරම පටිච්ච සමුප්පන්න වුණා. පටිච්ච සමුප්පාදේ ඒවා උපදින්න හේතු ප්‍රත්‍යයන් නියදුනා. ඒ හින්දා ඒවා ඉපදුනා. පටිච්ච සමුප්පන්න. දැන් වතුරට ඉබුණ බල්ලට බල්ලෙක්ව පටිච්ච සමුප්පන්න වුණා. ඉපදුනා. ඒ ඉපදුන බල්ලට භවයකුත් තියනා නේද? ප්‍රයත්නකුත් තියනවා. අපි තමයි දන්නේ මේ ක්ෂණිකව මුගේ අවිද්‍යාව හින්දා හටගත්තු බල්ලෙක්. ඌට පවතින බල්ලෙක්. මං දකින්න කලිනුත් නෝ හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. සතර මහා ධාතු බල්ලෙක් නේද? නාම රූප බල්ලෙක් නෙවෙයි. සතර මහා ධාතු ලෝකෙට ආйти බල්ලෙක්. දැන් පේනවද ලෝකෙයි ලෝකෙ හටගත්තේ ඇයි කියලායි. ලෝකෙයි ලෝක සමුදය. බල්ලාගේ තියෙනවා විද්‍යාවයි මුලාවයි හින්දා නේද දැන් හටගෙන තියෙන්නේ. ලෝකයයි ලෝක සමුදයයි. දැන් අපිට ඒ අවිද්‍යාවයි මුලාවයි නැහැ. එතකොට බල්ලෙක් හට ගන්නවද? වතුරේ. නැහැ. අන්න ලෝක නිරෝධේ. සමුදය නැත්තම් නිරෝධයි. හට ගන්න හේතු ටික නැත්තම් නිරෝධයි. හට ගැනීමක් නෑ. දැන් හටගත්තු කෙනාට මාර්ගයක් ඕන නිරෝධ කරන්න. දැන් බල්ලට හටගෙන නිදී. ඌ තාම ඉන්නේ අවිද්‍යාවේ මුලාවේ. එහෙනම් ඒවා අයින් කරන්න මාර්ගයක් ඕන නේද? මේ ලෝක නිරෝධය දකින්න නම් නුවණ වඩන්න ඕන නේද? ප්‍රඥාව වඩන්න මාර්ගයක් අවශ්‍යයි. අන්න මාර්ගය. ඒතර ලෝකයේ ලෝක සමුදය නිරෝධය මාර්ගය. ඔන්න ඔය ටික ආවනම් බල්ලට සම්මාදිට්ඨිය ඇති වෙනවා. අවිද්‍යාවෙන් මුලාවෙන් ඉන්න බල්ලට අවබෝධයක් ආවොත් මේක වගේ අවිද්‍යාව ඇත්ත ඇතිහැටි නොදන්න කම නිසාම උන මුලාවකින් තමයි ওই බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ වුණාට තාම එහෙම හිතෙනවා. ඒක මේ මුලාවෙන් හදපු එහෙම දෙයක්. ඕක ඇත්ත දැක්කොත් නම් එහෙම තේින්නේ නැහැ. නිරෝධයි. ඒ නිරෝධ කරන්න මාර්ගිකුත් තියෙනවා, ප්‍රඥාව වඩන්නම ඕන. එහෙම හිතුණ දවසට බල්ලට සම්මා දිට්ඨිය පහළ වෙනවා. නිවන නෙමෙයි. ඒ ටික කළොත් නේ අවබෝධ වෙන්නේ. සම්මා දිට්ඨිය පහළ වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. වැඩේ තියෙන්නේ තිරිසන් සතාට ඒ සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ හැකියාව නැහැ. අපට මිනිස්යෝ විදිහට තියෙන ධර්මය අහලා සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ හැකියාව. නේද? ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා යම්කිසි අවබෝධයක් ගැනීම හැකියාව තියෙනා මිනිස්සු විදිහට. ධර්මයක් ඇහුවොත් සම්මාදිට්ඨිය ඇති කරගැනීම හැකියාව තියෙනවා. නේද? ඒක ගැන නුවණින් මෙනෙහි කරනකොට. ඒකට මේ සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට ආයේ අවබෝධය ගන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න මාර්ගයේ වැඩ. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත මාර්ගයේ වැඩෙනවා එතකොට. එතකොට දකින්න ඕන දකින අනිත්‍යතාවය තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි මේ අවබෝධය නැති කෙනාට අනිත්‍ය වැඩුවට ওই අවබෝධය එන්නේ නැහැ. ඇයි? අර ඉන්න බල්ලා බලාගෙන ඌ දිහා අනිත්‍ය බලනවා. අර ඉන්න කුරුල්ලා දිහා බලාගෙන ඌ දිහා අනිත්‍ය බලනවා. දැන් කවදාවත් ඕක හටගත්තේ කොහොමද කියලා තේරෙයිද? නැහැ. ඉන්න එක නැති කරන්නයි හදන්නේ. නැතුව මේ හටගත් එක මුලාවක් හින්දා කියන එක කවදාවත් අවබෝධ වෙන්නේ නෑ. ඔන්න ඕකයි මේ ආයතනය කරන මුලාව දකින්න කියන්නේ. මේ ආයතනයක ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දාමයි ඒ සංඥාවෙන් අපි නවත්තන්න නැතුව ලෝකයක් හදාගත්තේ. ආයතනි පිරිසිඳ දැකලා තිබුණා නම් ඒක සංඥාවක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි කියලා නවතින. සුතේ සුතමත්තං කියලා නවතිනවා. දැන් එහෙම නවතින්න නුවණක් නැහැ. නේද? සුතේ සුතමත්තං නෙමෙයි සුතේ ලෝකෙමත්තං තමයි. ලෝකේ හදාගෙන ඉවරයි. ඇහුනේ සද්දයක් විතරයි ලෝකයක් මවාගෙන ඉන්න රූප බාරා
තිරිසන්සතු කවදද නිවන් අවබෝධ කරගන්න මාර්ගය?
තිරිසන්සතු කවද හරි අවබෝධ කරගනි, ඒක අපිට වැඩන්නේ. අපි කවද්ද අවබෝධ කරගන්නේ? තිරිසන් අපාය කියන්නේ නිකන් නෙවි, ඒක අපාය. උන්ට හැකියාවන්නේ ලෝකෝත්තර දැක්මක් සම්මාදිට්ඨියක් ඇති කරගන්න. අපිට හැකියාව තිබුණත් කීයෙන් කී දෙනාද ඒක ඇති කරගන්නේ? කීයෙන් කී දෙනාද ධර්මය නුවණින් විමසන්නේ? කීයෙන් කී දෙනාදම අවබෝධයක් ගන්නහම? ඒකයි මේ මිනිස්සුන්ගෙනුත් මේ අවබෝධය ගන්න පිරිස බොහොම සුළු පිරිසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ අර උපමාව පෙන්වන්නේ නියපොත්තට පස් ටිකක් කරලා. මෙන්න මේ වගේ සුළු පිරිසක් තමයි මේ මහ පොළොවේ තියෙන පස් කැට එක්ක සංසන්දනය කරන්නේ. මේම දැක්මක් අවබෝධයක් ඇති කරගන්න. මේ තිරිසන් සත්තු ගැන හොයන්න කලින් මිනිස්සු ගැන හොයන්න. අපි ගැන හොයන්න. අපෙන් කීයෙන් කී දෙනෙක්ද මේක අවබෝධ කරගන්න?
ඒ සත්තුන්ට කවදාවත් කොහොමද මේක?
බෑ බෑ සත්තුන්ට බෑ. ඒ තමයි සත්තු කියලා උපදින්න එපා කියන්නේ. සත්තුන්ට දියයි. මිනිස්සුන්ටවත් බැරි එක සත්තු කොහොම කරන්නේ?
එහෙමනම් ඔය ධර්මයේ සඳහන් වෙන්නේ හැම සතෙක් වෙලා ඉපදිලා හැම ආත්මයක්ම ලැබලා ඉපදෙන. එතකොට ඉතින්ගේ චේන්ජ් එකක්
එනවනේ. ඒ අය එතෙන්දී අර ලෝකෝත්තර දෙක්මක් ගන්න බෑ. පිනක් කරලා වෙන තැනක උපදිනවනේ සුගතියේ. පිනක්. ඊට පස්සේ තමයි අවබෝධ කරගන්නේ.
මනුෂ්‍යාත්ම භාවයක්ම ලබන්න ඕන පිනක් කරලා.
ඒ ඊට කලින් සංසාරේ කරපු ඔය පවනේ කලදෙන්නේ. පිනක් මතු වෙන්න බලුවා. ඉවා ඉවර වෙලා නැහැ නේ. දැන් දිව්‍ය ලෝකේ ගියා කියලා පෞติกා ඉවර වෙලා නැහැ. දැන් දිව්‍ය ලෝකේ ගියාම ඒ පින් ඉවර වෙනකොට ආයේ මේ කර්මන කරපු පවක් මතු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි සතෙක් කියලා ඉපදුනාට පරණ කරපු පිනක් මතු වෙන්න පුළුවන්. ඉතින් අර පව් ඵල දීලා ඉවර වෙනකොට දැන් අවීතිය ගියායට නැත්තම් කවදාවත් උඩට එන්න බෑ. එහෙම එකක් නෑ. ඒවත් කල්ප ගාණක් හරි ඵල දීලා අර පරණ පිනක් ඉතින් සිහි වෙන්න පුළුවන්. ඔය ඉතින් ඔහොම මේ කොහේ යනවද කියන එක නෙමෙයි උතන ප්‍රශ්නේ. එහෙම උඩට ආවත් සම්මාදිට්ඨියක් ඇති කරගනීද කියන එක. දැන් අපි මිනිස්සු වෙලා ඉපදිලා කීයෙන් කී දෙනාද දැන් මේ ධර්මයක් අහන්නේ නුවණින් අහන්නේ. දැන් බුද්ධාගමේ කියලා හිතන් හිටියට සම්මාදිට්ඨියක් ඇති කරගන්න ධර්මයක් අහන්නේ ඥානතෝ පස්සතෝ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කීයෙන් කී දෙනාද. එහෙම අයට විතරයි ගැළවීමක් තියෙන්නේ. නැතුව මම බුද්ධාගමේ මන් ධර්මය දන්නවා කිව්වට ගැළවීමක් නැහැ. ඒක තමයි Taman නුවණින් දකින්න ඕන කියන්නේ. මේක කවුරුවත් කියා දෙනකම් බලලා ඉන්න ඕනේ නැහැ. නුවණින් මේ කියලා තියෙන ටික විමසන්න. දහම අහන්න ලැබිලා තියෙනවා. මේ නුවණින් විමසන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. අර කවුරුවත් කියපු එක අන්ධව ඔහෙ කරගෙන යනවා. එතකොට අහු වෙන්නේ නැහැ. නුවණින් විමසන්න. මට අනිත්‍ය භාවනා කරන්න කිව්වා ඒ හින්දා කරනවා. එහෙම දහම නෙමෙයි බුදු දහම. ඥානතෝ පස්සෙට. දැන ගන්න ඕන. දැනගත්තු දේ තමයි ඊළඟට දකින්න පුළුවන්. දන්න දකින්න කෙනාටයි සතර සතිපට්ඨානය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. දන්න දකින්න කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නේ. එහෙම නැති කෙනාට නෙමෙයි. සබ්බාසව සූත්‍රයේ දේශනා කරද්දී මුලදිම කියනවා මේක ඥානතෝ පස්සතෝ. ඒ නොදන්න නොදකින කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න බෑ. එහෙමම කියනවා. අඥානතෝ නම් මේ ආශ්‍රව ගැන කතා කරලා වැඩක් නෑ. ඒ ප්‍රහාණය කරන්න බෑ. ඥානතෝ පස්සතෝ කියන දෙක තියෙන කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. මේ සබ්බාසව සූත්‍රය කියවලා බලන්න. මේකේ පටන් ගන්නෙම ওই ටික කියලා.
දුකේ දුක ස්වභාවය තේරුම් නැත්නම් ඒක එයාට ගන්න බෑනේ. දුක අවබෝධයක් එන්න දුක.
ඒක තමයි. ඉතින් දැන් අපටත් දුකේ දුක පිළිබඳව අවබෝධය මදි. දැන් අතන කුරුල්ලෙක් ඉන්නවා කියනකොට දුක පහළ වුණා කියලා අවබෝධයක් නැහැ නේ. හැබැයි පංච උපාදානස්කන්ධයක් පහළ වෙලා තියෙනවා. දුහාඳුරෝ කියලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපි ධර්මයේ ඔන්න අහලා තියෙනවා. එහෙනම් ඒ පහළ වුණේ දුකක් නේ. මේ හටගත්තේ ලෝකයක් නේ. ලෝකය කියන්නේ දුක නේ. ඔන්න අවබෝධය දැන් ධර්මය අවබෝධය දැන් දකින්න පුරුදු වෙන්න. මෙහෙම හිතුණා කියන්නේම ලෝකේ හටගත්තා. ලෝකේ බාරගත්තා. රූපේ බාරගත්තා. නැත්නම් පංච උපාදානස්කන්ධේ හටගත්තා. මේක දුකට අහු වුණා. අපි සද්දේ සද්දෙන් නැවැත්තුවේ නැහැ. ඒ කියන්නේ ලෝකයක් මවාගත්තා. සුතේ සුතමත්タン උනේ නැහැ. සද්ද අහලා රූප ගියක් මැව්වද? කුරුල්ලෙක් මැව්වා, බල්ලෙක් මැව්වා, බෙරයක් මැව්වා, හෙලිකොප්ටරයක් මැව්වා. මේ ලෝකේ නේද මවන්නේ? ලෝකේ. එතකොට සුතේ සුතමත්タンද? නෑ, ලෝකයක් මවන්න බෑ සුතේ සුතමත්タン උනාට. සත්‍යයක් ඇහුරා එතනින් ඉවරයි කියලා නැවතුන්නේ නෑ නේද? ලෝකෙට අහු වෙලා ඉවරයි.
අපි එපා අපේ නියත
මිත්‍යා දෘෂ්ටි. අයිද ලෝකේ පිළිගන්න අය කර්ම කරනවා. කර්ම කරනවා කියන්නේ ලෝකේ යනවා. ඒක පින්පව් කරනවා. ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ලෝකෙ පිළිගත්තා නම් ඒ ලෝකේ අත්දකින්න මම ඉන්නවා. ඒ ලෝකේ යන්න මම ඉන්නවා. ලෝකෙට අදාළ කර්ම කරන්න මම ඉන්නවා. ඒකයි කියන්නේ ලෝකය මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? ලෝක සමුදය මොකද්ද කියලා දකින්න කියලා. එතකොට පේනවා Nirodhe. මේ සමුදය දුන්න නැත්නම් ඔබ Nirodhayi. නේද? ඔන්න නුවණින් ඕක දකින කෙනාට තමයි නිරෝධ කරන මාර්ගයක් ගැන හිතා ගන්නවත් පුළුවන්. නේද? ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා යන්තම්ව දකින කෙනාට තමයි නිරෝධ කරන මාර්ගයක් ගැන හිතන්නවත් පුළුවන්. ඒකයි මේ සම්මා දිට්ඨියක් ගැන කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි කියන්නේ. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය. නිරෝධය කියන්නේ ලෝකෝත්තර. ලෝක නිරෝධ කරන හැටි. ඔය දැක්ම තියෙන කෙනාටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. එයාට තමයි ලෝකෝත්තර මාර්ගයකට වැටෙන්න පුළුවන්. එයාට තමයි සෝවාන් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට නෙමෙයි. අන්න ඕක හොඳට තේරුම් ගන්න. අනිත්‍ය බල බලා ඉඳලා නිමේ සෝවන් වෙන්න පුළුවන්. මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් මොකක් හරි භාවනාවක් කරලා සෝවන් වෙයි. ලෝකේ ඉඳෙන මාර්ගයට වැටි.
මාර්ගයේ ලෝකේ ගැන අවබෝධය ආවම එයා ජීවිතේ දෙන්නේ නැහැ.
මාර්ගයේදී අනිත්‍යයි දුකයි කියන්නේ හේතුයි ඵලයි.
හයි තේන් දැන් ඔය සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ දැන් බලමුකෝ අපි දැන් ඔය සද්දෙන්නේ අපි දැනගත්තේ. ඒක හිතක්නේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා දැන ගැනීම හිතක්. හිත කියන එක කොච්චර වෙලා තියෙනවද? ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා. දේ දැනගත්තු දේ එහෙම්මම නැති වෙනව නේද? සිතක්ෂණය. හටගත්තා එහෙමම ඒ හිතත් එක්කම නිරුද්ධ
වුණා.
ඒක සමුදේ වය. එතන අනිත්‍යයක් තියෙනවා නේද? හට ගන්නවත් එක්කම එහෙමම නිරුද්ධ. නෑ අනිත්‍යයක් තියෙනවා දකි. ඒක අර බල්ලගේ අනිත්‍ය නෙමෙයි. බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තු හිත ඒ හිත නැති වෙනවත් එක්කම බල්ලත් නිරුද්ධ. මොකද මේ මුලාවෙන් හදපු හිත හින්දානේ ඌයි අර වතුරට එබෙන බල්ලා සිහි කරගන්න. දැන් උගේ හිත හැදෙනවත් එක්ක තමයි උගේ ලෝකෙට බල්ලෙක් කියන්නේ. ඒ හිත නිරුද්ධ වෙනවත් එක්කම ඌ නිරුද්ධයි. යන්න ඇති වුණා නැති වුණා අනිත්‍ය. රූපය හටගන්න හේතුව දකිනකොට හේතුව නිරුද්ධ වෙනකොට රූපයත් නිරුද්ධයි. ඒක අර සම්මා දිට්ඨියේ ඉඳන්මයි ඕක බලන්න පුළුවන්. වෙන විදිහක් නැහැ. ඔව් ඵලය බාරගත්තාම ඒකට ප්‍රයත්න දෙනවා. දැන් කුරුල්ලෙක් ඉන්නවා කියවහම උල් කලිනුත් හිටියා දැනුත් ඉන්නවා නේද ප්‍රයත්නක් දෙනවා. ඒ ඵලය විතරයි දකින්නේ. අපි හේතුව දකින්නේ නැහැ, සමුදය දකින්නේ නැහැ. ඒ හටගත්තේ කියලා දන්නේ. හටගත්තේ කියලා දන්නේ නැත්නම් නිරෝධයක් දකින්න බෑ. මොකද අපි ඉන්න පවතින දේ නිරුද්ධ කරන්න හදන්නේ. මේක ඉන්නා කියලා පිළි අරන් ඉවර වෙලා ඕන අනිත්‍ය බලනවා යාගේ. ඒක නෑ කියලා. ඒ හිතර වට ගැනීම. දැඩිව විශ්වාස කරනවා ලෝකෙට අයිති දේ තියෙනවා කියලා. ඒක හරියට අර වතුරට එබෙන බල්ලා වතුරේ ඉන්න බල්ලගේ අනිත්‍ය බලනවා වගේ වැඩ. නේද? වතුරේ ඉන්නා කියලා දැඩිව විශ්වාස කරගෙන නෑ නෑ ඔය ඉන්න බල්ලා අනිත්‍ය. බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ගිහිල්ලා ඉවරයි. දැන් මෙතන කියන්නේ මේ දෘෂ්ටියට යන්නම අවශ්‍ය නැහැ. බල්ලෙක් හටගන්න හේතුවම දකින්න. හේතුව දැක්ක ගමන් Nirodhe පේනවා. අන්න මාර්ගය. සම්මා දිට්ඨියෙන් එන මාර්ගය, අරෂ්ඨාංගික මාර්ගය. එතකොට මේ සම්මා දිට්ඨියට අනුව තමයි හිතන්නේ. සම්මා සංකප්ප. නේද? එතකොට අර ලෝකේ ඉන්න දේවල් ලෝකේ තියෙන දේවල් වල අනිත්‍ය බැලීම නෙමෙයි මේ කරන්නේ. ලෝකය මොකද්ද? ලෝකය හටගත්තේ ඇයි? හටගන්න හේතුව. මේ හේතුව නැත්තම් ලෝකයක් නිරුද්ධයි. හටගන්නේ නැහැ. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? ඔන්න ලෝකෝත්තර සම්මාදී. හැදෙන්නේ යදිලා ඉවරයි. ඒ කියන්නේ නෑ නෑ ඒ බුදුහාමුදුරන්ට නෙමෙයි, සාමාන්‍ය අපිනේ කියන්නේ බුදුහාමුදුරෝ මෙහෙම දකිනවා කියල. දැන් අර බල්ලගේ මානසික මට්ටමින් බල්ලෝ අපි ගැන කතා කරනවා කියලා හිතන්න. අර මිනිස්සයා ඇවිල්ලා දැන් මෙතන ඉන්න බල්ලා දකී මෙහෙම. වතුරේ ඉන්න බල්ලා කියලා බල්ලන්ට කතා කරන්න ඕනේ. ඒකෙන් දැන් ඒගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ද අපි දකිනවද? හරි මුලාවේ ඉන්න කෙනාට මුලාවේ මිදුන කෙනා ගැන හිතන්න බෑ. දැන් අපි ලෝකෙට ඇති දෘෂ්ටියෙන් ලෝකෝත්තර කෙනෙක් ගැන කතා කළාට ඒ අවබෝධය ගන්න බෑ. ලෝකෝත්තර පැත්තෙන්ම බැලුවොත් යන්තම් දල අදහසක් ගන්න පුළුවන් රහතන් වහන්සේ මෙහෙම වෙන්නේ ඇති කියලා. ඉතින් ඒ බණට කියන එක බලන්න ඒ කියන බණ ලෞකික දෘෂ්ටියෙන් කියන බණක්ද ලෝකෝත්තර මට්ටමින් කියන බණක්ද කියලා. ඇහැ විශ්වාස කරගෙන කියන බණක්ද නැද්ද? ඇහැ විශ්වාස කරගෙන කියන බණ කියන්නේ ලෝකෙට අයිති බණ. එතකොට ඇහැ ගැන දන්නෙත් නැහැ. ඇහැ හටගත්තේ ඇයි කියලා දන්නෙත් නැහැ. ඇහැ නිරෝධය දන්නෙත් නැහැ. මාර්ගය දන්නෙත් නැහැ. සම්මාදිට්ඨිය ඇතුව නිවෙයි ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුව නිවෙයි නේද?
ආදී දෙකේම බණ තියෙනවා
දැන් බලුවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන සම්මාදිට්ඨියද නැද්ද කියලා තේරුම්
ගන්න.
ආයතන බාර අරන්නම් ලෝකෙටයි. ආයතන ඉක්මවායන දැක්ම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හරි. අපි ඇහැ කණනාසේ ඕවා විශ්වාස කරනකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. ඒකට ඒවා ඉක්මවා යන දැක්මක් මේ කියන්නේ. දැන් හෙන් ගන්නේ වර්ණ සටහන විතරයි එතනින් එහාට යෑමක් තියෙන්න බෑ. කණෙන් ගන්නේ ශබ්ද සටහනක් විතරයි එතනින් එහාට ලෝකයක් නවන්න බෑ. ලෝකෝත්තර දැක්ම. හරි. මේ ආයතන වලට සීමා වුණ ලෝකෙක අපි ඉන්නේ. ආයතන වලින් කියන දේ විශ්වාස කරනකොට ලෝකෙ ගැන විශ්වාස කරනවා. ආයතන වලින් කියන දේ අපි දෘෂ්ටි වලින් විශ්වාස කරනකොට ලෝකෙට අහු වෙනවා. ආයතනය කරන දේ ඇත්ත ඇති හැටි දකිනකොට අපි ඒ ලෝකෙට අහු වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මොකද ලෝකයක් දකිනවා, සමුදයක් දකිනවා, නිරෝධයක් දකිනවා, මාර්ගයක් දකිනවා. ඵලය කියන්නේ ලෝකෙට අයිති දෙන්නේ. ඒක විශ්වාස කරන්න යන්නේ. ඒක හටගත්තේ ඇයි කියලා දකින්න.
අපිට ඵලය ලැබෙන එක නවත්තන්න බෑ. නමුත් ඵලයට මුලා වෙන්න දෙන්න නවත්තන්න.
ඵලය ලැබෙන එක මෙහෙමයි. හිතෙන් කරන දේ හිතෙන් කරපු වැඩක් කියලා දකින්න. ඕක ලෝකෙට අයිති සතර මහා ධාතු රූප කරන්න යන්නේ නැහැ. දැන් බල්ලා වතුරට එබෙනකොට පෙනීමක් තියෙනවා. ඒක හිතෙන් කරන පෙනීමක් මිසක් ලෝකෙට අයිති සතර මහා ධාතු බලයක් හදන්න යන්නේ නැහැ. අන්න ඒ මට්ටමේ දැක්මකට එන්න ඕනේ. ඒකට බාහිර රූප වලින් මිදෙන මට්ටමකට එන්න ඕනේ තව විදියට කිව්වොත්. මේක Taman තුලින්ම හදන ලෝකයක් කියන දැක්මකට එන්න ඕනේ.
ඒ කියන්නේ එතන හේතුඵල වශයෙන් බලන්න.
ඒ බලන විදිය මොකක් වුණත් එන්න ඕනේ අවබෝධය වගේ එකක්. ලෝකෙට අයිති මොකක් හරි තියනවා කියලා හිතුවොත් ඒක පිළිගත්ත, බාරගත්ත, දෘෂ්ටිගත වුණා කියන දැක්ම ගන්න. මේක ආයතනයක් හින්දා හිතෙන් හදපු දෙයක් කියනවනම් අන්න අපි එළියක් ගැන හිතන්න යන්නේ නැහැ. දැන් Taman තුල බලන්න යන්න. ඇලෙන්නේ ගැටෙන්නේ මොනව එක්කද? ලෝකේ. මේ ලෝකේ හැදුවේ නැත්නම් ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒක තමයි ලෝකේ හැදුවේ නැත්තම් ඕවා ඇති වෙයිද?
නෑ සර්.
නෑ. අන්න ඒක දකින්න. ලෝකෙට අයිති. දැන් අපි බාහිර සතර මහා ධාතු ලෝකයක් හැදුවොත් විතරනේ ඇලෙන්නේ ගැටෙන්නේ. නේද? ඒකට ඒවට යන්නේ නැතුව Taman ඉන්න බලන්න ඕන. සම්මාදිට්ඨිය. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැක දැක ඉන්නවා. හරි. ඔව්. සත්‍යයක් ඇහෙනකොට සත්‍යයට අදාළ ලෝකේ පුරුද්දට හදයි. ඒ වුණාට දකින්න ඕන ඒ ලෝකේ හැදුනේ මේ මුලාව හින්දා. නේද? ඇත්ත ඇති හැටි නෙමෙයි. ඇත්ත ඇති හැටි ඔය හිතෙන් හදපු චේතනාවල. ඒ ටිකට තමයි අපි ලෝකේ කියලා කිව්වේ. හරි. බාහිර තියෙන සතර මහා ධාතු ගොඩක් නෙමෙයි ඔය. හිතෙන් හදපු චේතනා ගොඩක්. හිතෙන් හදපු ලෝකේ කියන්නේ හීනයක් දැක්කා වගේ. අපි මේ ජීවත් වෙන්නේ හීනෙක. මේ හීනේ ඉන්න බව අවබෝධ කරගන්න. රූපයක් දකිනකොටම හිතන්න රූපේ දැනගත්තේ කොහොමද? නෑ. වෙනස් වෙන අනිත්‍ය දේ කරන්නේ රූපේ බාරගෙන ඉවර වුණා. ඒක කරන්න නෙමෙයි මේ කියන්නේ. බාර ගන්න නැතුව ඉන්නේ. ඉතින් දැක්කට ඒ පරණ පුරුද්දින්ද මෙහෙම හිතුණා, දෘෂ්ටිින්ද මෙහෙම හිතුණා. ඒ වුණාට ධර්මයට අනුව මෙහෙමයි. මේ ආයතනේ වැඩ කරපු හින්දා මෙහෙම ක්‍රියාවලියක් උනේ. හිතෙන් හදපු චේතනා ටිකක් තමයි ඔය එළියේ තියෙනවා කියන එක. ඒ කියන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක්. බුදුරජාණන් වහන්සේ උපමා කළේ. මිරිඟුව මිරිඟුව විදිහට දකින්න. මිරිඟුවට අදාළ රූප දාන්න යන්න එපා. ඔන්න තව විදිහකට කියව. සංඥාව මිරිඟුවක් විතරයි. ඈ මිරිඟුව දැකලා අන්න වතුර තියෙනවා කියලා කියනා වගේ වැඩක් අපි මේ කරන්නේ. ඔව් මිරිඟුව මිරිඟුව කියලාමයි දකින්නේ. එතකොට ලෝකේ හටගන්නේ. මිරිඟු ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් තමයි ලෝකේ බාරගන්නේ, රූපේ බැසගන්නේ. රූපේ පිළිගන්න. ලෝකේ පිළිගන්න. හරි. ඒ යථාභූත ස්වභාවය නෙමෙයි, ඇත්ත ඇති හැටි නෙමෙයි. ඇත්ත ඇති හැටිය තමයි මේ සංඥාව මිරිඟුව. ඒ මිරිඟුව අල්ලගෙන හදන විඥානේ මායාකාරයි. මිරිඟු ස්වභාවයේ ඇත්ත කරන්න මායාකාරයක් තියෙනවා. ඉතින් අපි ඔය දෙන්නා විශ්වාස කරනකන් ලෝකේ යනවා. මේ දෙන්නා කරන වැඩේ දකිනකොට ලෝකෝත්තර දැක්ම ගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සංඥාව මිරිඟුව, විඥානේ මායාකාරය. ඔය ටික දැක දැක හිටියොත් ලෝකෙට අයිති වෙන්නේ නැහැ ඒකවල. ඔක තමයි දහම දකිනවා කියන්නේ. බුදු දහම දැන් ධර්මය අහලා තේරුම් ගන්නවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩක්. ඒකෝ වචන ටිකක් පාඩම් කරගෙන මම මේවා දන්නවා කියලා කී කියා ඉන්න එක නෙවෙයි. ඇහැ පාවිච්චි කරනකොට මෙහෙම දැක්මක් මේ මොහොතේ රැවටීම අඳුර ගන්නවා. අන්න බලන්න දැන් කුරුල්ල කෑ ගහනකොට අන්න සද්ද සංඥාවක් කියලා Tamanට නවත්ත ගන්න පුළුවන්. එහෙම එකපාරට නවත්තන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා අන්න කුරුල්ලෙක් කෑ ගහනවා. අන්න ඒ කුරුල්ල කියන එක හිතෙන් හදපු දෙයක්. දැන් ඇහෙන්නේ සද්දේ විතරයි. නේද? ඇසීමක් විතරයි කියන මට්ටමට ඉස්සෙල්ලා වෙන් කරගන්න. පොඩි ළමෙක් නෙමෙයි ඇසීම. ළමෙක් කියන එක හිතෙන් හදපු දෙයක්. හිතෙන් හදන දේ හිතෙන් හදන දෙයක් කියලා දකින්න. ඒක එළියේ තියෙනවා කියලා විඥාණයෙන් කියන දේ විශ්වාස කරන්න යන්න එපා. හිත කිව්වම එහෙම. හිත කිව්වම එහෙම. අන්න එහෙම හිතා. අර සද්දය ඇහිලා හිත කිව්වම එහෙම දෙයක් කියලා. එහෙමත් කී කියා ඉන්නො. එතකොට ටික ටික ඇත්ත දකින්න පුරුදු වෙනවා. නේද? හිතෙන් කියන දේ තමන් අනිත් පැත්තට කියන මේක හිතෙන් කියපු දෙයක්. මේක හිතෙන් කියපු දෙයක්. ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ලෝකේ තියෙනවා කියලා හිතයි කියන්නේ. විඥාණය තමයි ඔහොම කිව්වේ. කියලා කිය කියා ඉන්න. එතකොට අවිද්‍යාවෙන් සංකාර කරන එකක් නැහැ.
දැන් ස්කන්ධ වෙන් කර ගන්න පුළුවන් නේද? දැන්
ඔය තේ ස්කන්ධ වෙන් කරන්නේ අර පරණ පුරුද්දටනේ. කුරුල්ලෙක් බාරගත්තානේ. එහෙම නේ. දැන් කුරුල්ලෙක් කියලා දැනගත්තේ මේ හිතෙන් කියපු දෙයක් කියලා දැක. ඒකට ස්කන්ධ හොයන්න යන්න උනත් නෑ. ස්කන්ධ පහළ වෙන්නෙත් නෑ ඒකට. ඇත්තම කියනවා. අර හීනයක් දකින්නවා විතරයි. හිත කියන දෙයක් දැනගත්තා. හරියට හීන ජීවත් වෙනවා. ඒකට ස්කන්ධ නෑනේ හීන ජීවත් වෙනකොට. බාහිර ලෝකයක් නෑ. ඔකමයි මේ දැනුත් අපි ඉන්නේ හීනක. මේ ඒකෙන් අවදි වෙන්න කියලා තමයි කියන්නේ මේ ප්‍රඥාවකින්. මේ ඉන්නේ හීනක කියලා තේරුම් ගන්න. අපේ දෘෂ්ටිින්ද අපි හිතන්නේ අපි ඉන්නේ හීනක කියලා. අපි ඉන්නේ ඇත්ත ලෝකේ කියලානේ බාර අරන් ඉතින්. ඒ රූපවල බැසගෙන.
රූපය පෙන්විදුවක් කියලා දැන් කියවගන්න
බැරි. කියන්න පුළුවන් ඉතින් අපි රූපේ කියලා මොකක් හරි හිතුවොත් ඉතින් ඒක මායාවක් කියලා හිතන හැටි, මිරිඟුවක් කියලා හිතන හැටි, පෙන පිළුවක් කියලා හිතන හැටි, ඔය සේරම ඉතින් මේ අපි මේක සතර මහා ධාතු ඇත්ත කියන දෘෂ්ටිය කඩා ගන්නනේ ඔය පෙන්නන්නේ. මේ වෙන ගොඩක් කිව්වත් ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. අපි රූපයක් කියලා හිතාගත්තට ඕක ඔය නිකන් පේන පෙන ගොඩක් විතරයි. පෙන ගොඩක් කියන්නේ ඇතුලේ මොකක් තියෙනවද? නෑ. නෑ. එහෙම පේනවා විතරයි. මේක හිතට පෙන්눔 කරන දෙයක් විතරයි. ඔව් නාම ධර්ම ටිකක්. ඒක තමයි නාම රූප කියලා නමක් දීලා තියෙන්නේ. අපි ඒක ස්ථිර රූප කරගෙන ඉවරයි. සතර මහා ධාතු රූප කරගෙන ඉවරයි. මේක නාම රූප කියලා දකින්නේ නෑ. රූප සේරම හිත පෙන්නන රූප ගොඩක්. විඥාණය මවල පෙන්නන රූප ගොඩක් විතරයි. පේන්නේ මිරිඟුව අපි විශ්වාස කරන රූප තියෙනවා. පේන්නේ කියන්නේ සංඥා ටික. රූප සංඥා, ශබ්ද සංඥා, ගාන සංඥා, ওই ටික ඔක්කොම මිරිඟු. ඒකට මිරිඟුව මිරිඟුව විදිහට දකින්නේ ඒවා රූප කියලා හිතන. දැන් බලන්න ඔය කියන ඒවා මේ ධර්මයට එකඟයි නේද? අන්න ඒකයි දකින්න ඕනේ තමයි. ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔන්න දකිනවා පංච උපාදානස්කන්ධය මේකයි, ඒකට හේතුව මේකයි. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක. දුකට හේතුව දකිනවා. දුක්ඛ සමුදය දකිනවා. එතකොට අන්න හටගන්නේ නිරෝධය. දුක්ඛ නිරෝධය දකිනවා. ආ දැන් වැඩෙන්නේ මාර්ගය. ඕක තමයි සම්මා දිට්ඨිය. හරි. ඒ තමයි මේ දැක්ම આવොත් සම්මා දිට්ඨිය આવොත් ඔය හැම එකටම ගැළපීලා පේනවා. එකයි මේ කිව්වේ සම්මා දිට්ඨිය එක එක විදිහට පෙන්වලා තියෙනවා කියලා. මේ හැම එකෙන්ම පෙන්වන්නේ එකම දේ. හරි. ඔක තමයි අවබෝධය ගන්න. ඒකෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් මතක තියාගන්න තමන් දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඒක ඇති කරගත්තේ නැත්නම් දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. සතර අපාගත වෙන හැකියාව නැතිකලේ නැහැ. සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. ඒකයි මේ බුදු දහමේ තියෙන වටිනකම. අපි හැමෝටම පුළුවන්කම තියෙනවා ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න ධර්මය අහලා ධර්මය විමසන්න. නිකන් අන්ධ විශ්වාසයෙන් බල බල ඉන්න එක ධර්මයට අනුව විමසන්න. ඒකට සම්මා දිට්ඨිය ඇති. සම්මා දිට්ඨිය ඇති කරගත්ත දවසට සතුටු වෙන්න පුළුවන්. ආයේ අපාගත වෙන්නේ නැහැ. ලෝකෝත්තර දැක්ම ආවනම් නෑ ඉතින් දැන් සෝවාන් වෙන මාර්ගයට වැටුණත් ඇති. ආර්යෙක් වුණා එතකොට ආර්ය මාර්ගයට වැටුණා කියන්නේ. ඒක ඉතින් නිකන් කියන කතාවක් නෙමෙයි. මේ දැක්ම ධර්මයෙන් එන දැක්ම ඇතුව කියන කතාවක්. ඔක හරියටම ආයේ සැකයක් නැතුවම අවබෝධ වුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. මොකද ලෝකෝත්තර මාර්ගයට වැටිලා. මාර්ගයට වැටුණා නම් කවදා හරි ඵල ලැබෙයි. මාර්ගයට වැටුනේ නැත්නම් ඵල ලැබෙන්නේ නැහැ. මේ මාර්ගයට වැටෙන්න හැකියාව තියෙනවා, ධර්මය තියෙනවා, ධර්මය අහන්න තියෙනවා, ඥානතෝ පස්සතෝ වෙන්න හැකියාව තියෙනවා. ඔව් ඉතින් මේ මොහොතේම තමයි ඕක තියෙන්නේ. අපි අතීතයේ උතෙන්ට දාගන්න එක තමයි වැරද්ද. අතීතේ තියෙන දෘෂ්ටි ටික මේ මොහොතට දාගන්න. අතීතේ තියෙන පරණ දෘෂ්ටි ටික මේ මොහොතට දාගන්න එක තමයි ওই ලෝකෙට අහු වෙනවා කියන්නේ තව විදියට. අර සද්ද ඇහෙනකොට කුරුල්ලෙක් කිව්වේ අතීත දෘෂ්ටියක්. අපි අතීතේ ටික ඒක මැරිලා ඉවරයි මේ මොහොතේ දාගත්තේ නැත්නම් සද්දයක් ඇහුණා ඉච්චා. ලෝකේ හැදෙන්නේ එකයි ඒකට අතීතය ඒක වෙලා ඉවරයි. ඒක ඉතුරු කරගන්නේ මේ මොහොතේ. ඔව් මේ මොහොතේ වෙන දේ මේ මොහොතේ බලා හිටියොත් ලෝකයක් හදන්න විදිහක් නැහැ. සද්දයක් ඇහෙනවා. අපේ ආයතන වැඩ කරනවා. ඇහැ කන නාසය අන්ධ වෙනව නෙමෙයි. දැකීම වෙනවා, ඇසීම වෙනවා, දැනීම වෙනවා, දැන ගැනීම වෙනවා. දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. භවිස්සති. ඒ తත්වය තමයි ඇති කරගන්න ඕන. දැන් ඒකේ ගැඹුරක් පේනවා ඇති නේද? දිත්තේ දිත්තමත්තං භවිස්සති කියලා කිව්වේ ඇයි කියලා දැන් පේනවා ඇති. සුතේ සුතමත්තං භවිස්සති කියලා කිව්වේ ඇයි කියලා දැන් වැටහෙනවා ඇති. සුතේ සුතමත්තං සද්දේ ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි. එතනින් එහාට ලෝකයක් ඇසුණු දෙයක් පණවන්න යන්න එපා. සුතේ සුතමත්තං ඇසීමත් එක්කම. ඒකට අදාළව ලෝකයක් පණවන්න යන්න එපා. එතනයි වැරද්ද තියෙන්නේ. ඇසීම සිද්ධ වුණා ඒක හේතුඵල ක්‍රියාවක්. හරි. හොඳයි. ඔය ඔය ටික ඇති දකින්නවා. දහම දකින්න කෙනෙකුට ඕනටත් වැඩි ඔය ටික. ඒක මේ මොහොතේ ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මේ මොහොත කියන්නේ ඕන මොහොත. ඕන මොහතක ඔබ මෙනෙහි කරන්න ධර්මය දකින්න පුළුවන්. හරි. ඔබට දැනගන්න අමුතු දෙයක් නැහැ. මේ ආයතනයක් දිහා බලාගෙන හිත වැඩ කරන වැඩේ බලා ඉන්න විතරයි තියෙන්නේ. කිසිම පාළි දැනුමක් අවශ්‍ය නැහැ ওই දේ කරන්න. නේද? සද්දයක් ඇහුණා, ඇහුණාම මෙන්න මෙහෙම දෙයක් හිතාගත්තා කියන එක දකින්න නුවණක් තියනවා නම් ඔය ඒකට ඇසීමට අමතරව කොහොමද අරක දැනගත්තේ කියන එක හිතන්න තියෙනවා. මේ හිතෙන් කරපු වැඩ. නෝක බලන්න පුරුදු වෙන්න. එච්චරයි ඕන. ඒක මෙනෙහි කරන්න පුරුදු වුණොත් තාන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හොඳයි. මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා මහා නිසංස කුසල් ප්‍රතිපත්ති පූජාව බුදුරජාණන් වහන්සේ උසස් කියලා වදාළ මේ දේවල්. දාන 100ක් දුන්නට වඩා උතුම් කියනවා. සුළු මොහොතක් මෛත්‍රී භාවනාවේ යෙදුණා නම් දැන් අපි ඊටත් වඩා ගැඹුරු දෙයක් මේ කලේ සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ ආර්ය සම්මා දිට්ඨිය වැඩෙන විදිහේ ධර්ම සාකච්ඡා වල යෙදුණු. ඉතින් තමන්ට සතුටු වෙන්න පුළුවන් මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා. එහෙම පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසිරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් කර්ම විපාකයක් වෙන්න තියෙනවා. ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම අපිට මේ රස කරගත්තු පින් මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්න යන අනුමෝදන් කරන්න පුළුවන්. මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලෙන් හිමිනා පුණ්‍ය කම්මේන අපට නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය. මේ මාර්ගෙන් අහකට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ආ මේ බාල සමාගම මේ මාර්ගයේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන සතන් සමාගම හොතු. හිමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම හොතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.